හොඳ සාදු. දෙදහස් දාහත වසරේ දහවෙනි මාසේ දහවෙනිදා භාවනා වැඩසටහන. අද අපිට සාකච්ඡා කරන්න හැමෝගෙම පෞද්ගලිකව තත්ත්වය පොඩ්ඩක් සාකච්ඡා කරන්න හොඳ දවසක් කියලා කල්පනා කළා. ඒ නිසා වෙනතුන් එක්කෙනෙක් නැවිලා නැවතත් අපි සාකච්ඡාවට බඳුන් කරලා තියෙනු වෙනතුන්. නැවතත් අපි සාකච්ඡා කරලා කොහොමද තත්ත්වය කියලා බලමු. ඉස්සරම ස්වභාවය කොහොමද? භාවනාවට සහභාගී වුණාට පස්සේ ස්වභාවය කොහොමද? අද ස්වභාවය කොහොමද? එදා ස්වභාවය ගොඩාක් පල්ලා ඇති වුණා. ඔව්. ඒක තමයි. ක්‍රමානුකූල අවධිය ඇති වුණාද? අවධිය. අවධිය ඇති වුණා. ඒ විදිහට දැන් අද ඇවිල්ලා තියෙනවා ගමම් මගක් දුරක් ඇවිල්ලා තියෙනවා කියලා සතුටක්. සතුටක් තියෙනවා. ඉතින් කොච්චර වටිනවද? දහම් මාර්ගයකට ඇවිල්ලා ඒ ආකාරයෙන් අවදියක් දියුණුවක් ඇති වුණා කියන්නේ ඒක මහ පුදුමයක්. පොඩක් දෙනකොට හිතා ගන්න බෑ. බණ ඇහුවාම, ධර්මයේ ඇහුවාම මෙහෙම අවදියක් ඇති වෙනවයි කියලා විශ්වාස කරන්නේ. නමුත් එහෙම අවදියක් ඇති වෙනවා කියන සාක්ෂි තියෙනවනේ. Tamanta අත්දැකීමෙන්වත් දැන් තේරෙනවා. ඒ ධර්මයේ ඇසීමෙන්ම වර්ධනය වෙන්නේ ශ්‍රද්ධාව. ධර්මයේ ඇසීමෙන්ම වර්ධනය වෙන්නේ ප්‍රඥාව. ධර්මයේ ඇසීමෙන්ම වර්ධනය වෙන්නේ සීලය. අරුත සීල නම් ධර්මයේ ඇසීමෙන් වර්ධනය වෙන්නේ ඒව අර වෙනම ක්‍රමයක් නේ. මේ ආධ්‍යාත්මික නිකලෙස් භවයේ එහෙම නැත්තම් ලෝකයේ සිතෙහි කෙරෙහි ඇලෙන ගැටෙන ස්වභාවයෙන් නිදහස් වීම තුළ හට ගන්නා වූ ලෝකෝත්තර ඒ ආර්ය සීලය කියන එක හට ගන්න පටන් ගන්නවා. ඒ අවශ්‍ය කරන ඉන්ද්‍රිය දමනයන් සිද්ධ වෙනවා. සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනවා. මේ සියල්ල සිද්ධ වෙනවා මේ දේශනාව තුළ. බුද්ධ කාලෙත් එහෙමයි, දැනුත් එහෙමයි. එක වෙනසක් වෙන්න බෑ. බුදුහාමුදුරුවොත් දිගටම කරලා තියෙන දේශනා පැවැත්වේ. ඔච්චර හරි දේශනාවල් තමයි පවත්වලා තියෙන්නේ. ඒ දේශනාවගේ කෙළවර තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් යන සතර මඟ සතර පිළිවෙලින් නිවන් දැක්කේ. ඊළඟට දැන් ඔය දම්පින්කම් කරනකොට පින් වාක්‍ය තුලත් කියන්නේ එහෙමයි. කොහොමද? අමතු බුදු වේ වදාරණ මෛත්‍රී නම් ඒ බුදුරජාණන් වහන්සේගේ සමයේදී නේද? එකම ධර්ම මණ්ඩපයක මේ සියලු දෙනාටම දුක්ඛ දුක්ඛ සමුදය නිරෝධ මඟ කියන චතුරාර්ය චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරන කල්හි ඒ උතුම් අමෘත මහා නිර්වාණ ධාතුව අවබෝධ කොට පසක් කර නිවන් දකින්න හේතු වාසනා වේවා කියලා තමයි කියන්නේ, මතක් කරන්නේ. ඉතින් එහෙමනම් කාටවත් බැහැර කරන්න බෑ. මේ දේශනාව තුළින් තමයි ධර්මය දකින්නේ, ධර්මය අවබෝධ කරගන්නේ. ඊළඟට රහතන් වහන්සේලා භාවනාව තුළින් දැක්කා කියන එකෙන් අදහස් වෙන්නේ විදර්ශනා කළා. ඒ දේශනාව තුළ කියවුණු දේවල් විදර්ශනා කළා. එවිට උන්වහන්සේලා දුටුවා ධර්මයට අනුව සිතුවා, ධම්මානුපස්සනාව එක වුණා. සිතෙහි ස්වභාවයන් තේරුම් ගන්න උත්සාහ කර ඒක චිත්තානුපස්සනාව වුණා. ආදී වශයෙන් එක එක් කොටස් පිළිබඳව කල්පනා කරන විට ඒ කොටස් ඔස්සේ ඒ කෙනාට අවබෝධ වුණා කියලා කියනවා මේ සතර සතිපට්ඨානය තුළ. ඒක පුළුවන්. ඒක වේදනාව වෙන්න පුළුවන්, ධර්මය වෙන්න පුළුවන්, කය වෙන්න පුළුවන්. ඒ සියල්ලක්ම සිද්ධ වෙන්නේ එවලට එවලට යා තුල සෑදිච්ච සැකසිච්ච බැඳීම් වලට අනුගතව අනුකූලව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. හරි. දැන් අර නිවන හොයන ගතිය දුවන පිම්මත් මං හිතන්නේ දැන් පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. එතකොට හරි බොහොම හොඳයි. ඊට පස්සේ නිවන තියෙනවනේ. ඔව් නිවන හොයනකත් අපි නතර කළාට පස්සේ එතන නිවන තියෙනවා. ඒක හරි ගැඹුරු කතාවක්. ඒක කවුරුත් කරන්න යන්න එපා. එතකොට නිවන හොයන්නෙත් නැතුව ඉන්නවනේ අය. මේ පරමාර්ථ කතා හරි ගම්බීරයි, හරි පරිස්සමින් ගන්න ඕන. වරදවල ගත්තොත් ඉවරයි. මතක් කරන්න සර්පයාගේ වැලි ගැල්ලුවා වගේ අපි කියන කතා එක එක කතා. එක එක වෙලාවට එක එක කතා කියනවා. සමහර අයට අල්ල ගන්න කියනවා, සමහර අයට අතහරින්න කියනවා, සමහර අයට වැඩි කරන්න කියනවා, සමහර අයට අඩු කරන්න කියනවා. ඒක ඉතින් ඒ වෛද්‍යවරයාගේ හැටේ. ප්‍රෙෂර් වැඩි මිනිස්සයාව ප්‍රෙෂර් අඩු කරනවා. ප්‍රෙෂර් අඩු මිනිස්සයාව ප්‍රෙෂර් වැඩි කරනවා. සීනි අඩු මිනිස්සෙක් ආවොත් සීනි වැඩි කරනවා. සීනි වැඩි මිනිස්සෙක් ආවොත් සීනි අඩු කරනවා. ඉතින් අපි එක එක එක්කෙනාට එක එක කතාන්තර කියනවා. තමන් පරීක්ෂාවට ලක් කරන බොඩි චෙකප් එකක් අරගෙන තමයි වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්න ඕන. අනුකරණය කරගෙන කන තියලා අහගෙන ඉඳලා අරයට මොනවද කියන්නේ බෙහෙත් කියලා ගන්න ඕනේ කියලා එහෙම අරගෙන බෑ. නැදෙන්නේ. ඒක තමයි ස්වභාවය. හොඳයි. දැන් කුමකින්ද, කුණ කොතනකින්ද, මොන වගේ අවස්ථාවකින්ද දැන් මිදෙන්න තියෙන්නේ, මොන වගේ රැඳීමක්ද දැනට තියෙන්නේ? ඔව්. ගන්න දෙයක්ුත් නැහැ, නොගන්න දෙයක්ුත් නැහැ. ගන්න දෙයක්ුත් නැහැ, නොගන්න දෙයක්ුත් නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ඒක හරි ගැඹුරු දෙයක්. දෙකම එකට කියවුනහම ඒ කියන්නේ ගන්න දෙයක්ුත් නැහැ. ඒ කියන්නේ ගන්න කිසි දෙයක් නැහැ. ඒ නොගන්න දෙයක්ුත් නැහැ කියන්නේ හැමදේම ගන්නවයි කියන එක නෙමෙයි. එයා නොගන්නවයි කියලා පද්ධතියකත් නැහැ කියන එක. නොගන්නවයි කියන පද්ධතියකවත්, ගන්නවයි කියන පද්ධතියකවත් මේ නොගන්නත් ගන්නත් හේතු වෙන්න ඕන කවුද? මම හේතු වෙන්න ඕන. දැන් ඔන්න මම නැති කරගත්තාම, මම දුරු කරගත්තාම, මම මෙතන විසිරුවා හරියට පස්සේ ගන්න ඕනත් නැහැ, නොගන්න ඕනත් නැහැ. ඇයි? ගන්න ඕනත් මටනේ, නොගන්න ඕනත් මටනේ. දැන් ගන්න ඕනත් නැහැ, නොගන්න ඕනත් නැහැ. එතන ඉන්නවා. අන්න හරි, ඒක සොයන. අන්න ඒක හරියට තේරුම් අරගන්න එක. තමාට කම්පන නැති ලෝකයේ නොපිහිටියේ අවස්ථාව අපි තේරුම් ගන්න එක ගොඩාක් වටිනවා. ලෝකයට බැසගත්තහමයි, ඉන්ද්‍රයන්ට බැසගත්තහමයි මේ සියලු දුක් කියලා අවබෝධ කරගන්නවා. ඔය සලායතන සූත්‍රවල එහෙම මජ්ක්‍ධිම නිකායේ ඉතාම පැහැදිලිව කියලා දෙනවා. මේ සලායතනවල තියෙන ස්වභාවය එයා තේරුම් ගන්නවා මනාවට. තේරුම් අරගෙන ඒවා අතහැර දානවා. කලකිරෙනවයි කියන වචනයත් පාවිච්චි කරනවා. ඒක අපේ සමාජය අය කලකිරෙනවයි කියන හිතන විදිහේ කලකිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන කලකිරෙන්නේ බාහිර දෙයක් වෙනුවෙන් නෙමෙයි කලකිරෙන්නේ, අපේ මේ චිත්ත චෛතසික ධර්මයන්ගේ ස්වභාවය ගැන කලකිරෙන්නේ. ඉතින් අපේ වැරදවාගත් උපදේශකයෝ ටික කරේ චිත්ත චෛතසික ධර්මයන් කෙරෙහි කලකිරීම ඇති කරගන්න නෙමෙයි ඇත්ත කරේ. කලකිරීම කියන චිත්ත චෛතසිකය ඇති කරගත්තා. දැන් මම කිව්ව වචන ඔබට තේරෙනවද? චිත්ත චෛතසික ධර්මයන් පිළිබඳව කලකිරීම නෙමෙයි, කලකිරීම කියන චිත්ත චෛතසික ධර්මය ඇති කරන්න පුරුදු කරනවා. අන්න භාවනාව වරද්දගත්ත තැන ලෝකය. ඊට පස්සේ අර චිත්තචෛසික ධර්මයකින් කලකිරලා කරකිරලා ඉඳලා සමහර අය පිස්සු වැටෙනවා, සමහර අය බෙල්ල වැලලා ගන්නවා, සමහර අය සියල්ලක්ම ජීවිතේ අක්‍රමවත් කරගන්නවා, නොයෙකුත් දේවල් කරගෙන තියෙනවා. මේ කලකිරෙන්නේ ඒ කලකිරෙන චිත්තචෛසික ධර්මයේ පිළිබඳව. කලකිරෙනවයි කියන එකෙන් අදහස් වෙන්නේ වැඩකට නැති දෙයක්, මායාකාරී දෙයක්, හිස් දෙයක්, ප්‍රයෝජනයක් නැති දෙයක්, නොවටිනා දෙයක් කියලා කල්පනා කරනක. අපි නගර මැද්දේ ඇවිදගෙන යද්දී අංගසි භාණ්ඩයක් කීමින් කෑ ගහන මිනිස්සෙක් අපිට ළඟට ගියා, අරගෙන බැලුවා. ඒක හරිම බාලයි, ගර්ථයුතු දෙයක් නෑ, ඒක ප්‍රයෝජනවත් නෑ කියලා දැනගත්තාම මොකද වෙන්නේ? අපි කලකිරෙනවා. කලකිරුණාම ඒ භාණ්ඩේ හොම තියෙද්දි යන්නම් කියලා. ආන්න එකයි වෙන්නේ. මේ රූපයේ, මේ වේදනාවේ, මේ සංඥාවේ, මේ සංකාරයේ, මේ සිතේ, මේ ඇසේ, මේ නාසයේ, දිවේ, ශරීරයේ, ඒ චක්කු ආයතන, සෝත ආයතන, ගාහන ආයතන, ජීව ආයතන, ආයතන, ඒ මනෝ ආයතන පිළිබඳව මෙයා කලකිරලා අරගෙන බලනවා. අරගෙන බැලුවාම මේක මේ කිසි වටින් නැති එකක්. ඒක ප්‍රයෝජනයක් නැති දෙයක්. වැඩක් නැහැ කියලා දාලා යනවා වගේ. ආයව දාලා යනවා. දුකට හේතු වෙන දේවල් කියලා එයා දකිනවා. මේක ගෙනිච්ච දුකට හේතු වෙනවා කියලා මේක ගෙනියන්නේ. දැන් රචින්න තියනවා කියමුකෝ. අතට අරගත්තත් මේක ගන්නවා, අරගෙන කල්පනා කරනවා මේක අරන් ගිහලා පොඩි උපුරවා ගත්තොත් එහෙම මේක තුවාල කරගන්නවා. මේක මට මගේ පවුලේ අයිට මේක අහිත වෙනස අනර්ථය පවසන වෙනස දෙයක්. ඒක පැත්තකින් දැම්මා. අතහැරලා ගියා. ආන්න ඒ වගේ අතහැරලා යනවා. නොවටිනා දෙයක් කියලා තේරුම් අරගෙන. ඊට පස්සේ මේ ලෝක සම්මතයේ තියෙන එක වැරදි. ඊට පස්සේ එයාට කන බොන එකේ ප්‍රශ්නයක් නැහැ. එයා සුපුරුදු පරිදි, කැමැති පරිදි කාවි බෝවි. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාගේ ශරීර සෞඛ්‍යයට අවශ්‍ය විදියට ඒක කාවි බෝවි. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ සෝහන් මාර්ගඵලලාභින්නයි රාබිව්වයි කියලා පොතේ එහෙම තියෙනවා. සුරා ආදී පානය කරපු අවස්ථාවල් පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒකේ ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපි ඔය බොන අරිෂ්ඨ වර්ගවලට පැහැදිලිවම ඒ රා වර්ග, මද්ද්‍රව්‍ය වර්ගත් එකතු කරනවා. ගංජා වර්ග විශේෂයෙන් එකතු කරනවා ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේදී. එතකොට කට්ටිය කියන්නේ පුළුවන් ගංජා ගන්නවා කියලා. ගංජා ගන්නනේ. එතකොට ඒ විදිහට මේ වෘත වලින් ඒක සලකන්න බෑ. දැඩි සීතල රටක ඉන්න ජීවත් වෙන කෙනෙක් නම් ඒ අනිවාර්යෙන් සීතල මගා ගන්නා වූ ඒ බීම වර්ගයක් යා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒ කිසිම හානියක් නෑ, කිසිම වරදක් නෑ. මොකද මද්ය පමාදට්ටාන මදයට ප්‍රමාදයට හේතු වෙන්න ගන්න එපයි කියලා කියන්නේ. මොකද මදයටපත් වුණොත් මම කියන දේ ඇහෙන්නේ මත් වෙලානේ. මදයට හේතු වුණොත් ඩ්‍රයිවින් කරන්න බෑනේ. මදයට හේතු වුණොත් එහෙම මත් වුණොත් එහෙම පාරේ විදන් යන්න බෑනේ. ආ දැක්කනේ බුදුහාමුදුරන්ගේ ශිෂ්‍යනේ. මදයට ප්‍රමාදයට හේතු වෙන විදියට මීපෙනිවත් බොන්න එපා. දැන් මීපෙනි කෑවොත් මීපෙනි වද දෙක තුනක් මම අත්දැකීමෙන් ලැබලා තියෙන ඔගල් කන්දක් නැගලා ගිහිල්ලා ගහකටත් උඩට නැගලා ගිහිල්ලා මේ වද දෙක තුනක් කඩාගෙන අපි ඔක ගෙනියන්නත් මල්ලක් නැති නිසා කාලඹ බැස්සා. නැග්ග ගලට ගහෙන් ගලෙන් බැහැ ගන්න බැරි වුණා. ඇයි? අරගෙන මත් වෙනවා. එතකොට ඒකත් මජ්ජ ප්‍රමාදට්ටාන තමයි. ඒක සුරා මේරේ ගණේටයි තියෙනවා. ලේසි නෑ. දැන් අපි මේ පහසල් දරුවෝ මේ බොනවයි කියන්නේ කැස්සට බොන පැණි අරකයි මේකයි. ඊට පස්සේ ඔළුවේ දෙන ගාන ජෙලුත් කනවලු. එතකොට ඒකත් සුරාපානයද නැද්ද? ඒකත් සුරාපානයි. දැන් මම මේ කිව්වේ වෘත සීල ගැනනේ. මේකේ තියෙන නිත්‍යාව ගැන කියන්නේ. ඊට පස්සේ එයාට මේ සමාජයේ තියෙන කිසි දෙයක් ඇලර්ජි වෙන්න එයා දන්නවා මේ සමාජය තුල සම්‍යක් ප්‍රතිපදාවෙන් ජීවත් වෙන්න එයා දැනගන්නවා. මොකද ඇස් ඇරිච්ච මිනිස්සේ කවදාවත් කටුවිත්තක් උඩට අඩියක් තියන්නේ නැහැ නේද දැකදක තියනවද තියන්නේ ඇස් ඇරිච්ච මිනිස්සේ දැකදක කවදාවත් අගාධයකට තියන්නේ නැහැ කකුල තමන්ගේ සිහිය අවදි වෙන්නයි තියෙන්න ඕනේ එක එක කෙනාට දඬුවම් පමුණවන්න නෙමෙයි දැන් දරුව වුණත් සමහර අය ගෙවල් වල දාගෙන නීති දාලා දන්වැල් දාලා වගේ හදනවා එහෙම නෙමෙයි හදන්න ඕන ඒ ඇත්තන් අවබෝධයටපත් කරලා සමාජයට එදහස් කරන්න ඕන සමහර ආගම් වලත් එහෙම කරනවා එහෙම හරියන්නේ නැහැ සමහර ඔය ආරණ්‍ය වල සේනාසන වල කාන්තාවල් මේ ප්‍රදේශයට ඇතුල් වීම තහනම් එක එක විදියට දහලා කියන්නේ ඒ කියන්නේ උන්වහන්සේලාගේ හිත හදා ගන්න බැරි කමට කාන්තාව තහනම් කියන්නේ ඒ කියන්නේ අපි අවබෝධය නැති කමනේ සිතේ සංවර්ධනය නැති කම නිසානේ මේ සිද්ධ වෙලා තියෙන්නේ නිසා අවබෝධය ඇති කරගත්තාම මේ කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ ඒ අවබෝධයෙන් පරිහරණය කරනු අර කතාව තමයි කියන්නේ මොකන්දරේක භික්ෂුන් වහන්සේ නම දෙනම ගඟෙන් එගොඩ වෙන්න හිටියා. ඉතින් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ප්‍රත්‍යක්ෂ කොටගෙන ඉන්නේ මේ පොඩි හාමුදුරුවෝ. ලොකු හාමුදුරුවෝ ලොකු වුණාට තාම පන්සල් හැදුවා නඩත්තු කළා විතරයි. අපෙත් අර ගොඩක් පන්සල් වල හාමුදුරුවෝ වගේ තමයි. පන්තල කරනවා පෙරහැර කරනවා ලොකු පූජාවල් කරනවා හාමුදුරුවෝ ඒ වුණාට බින්දුවේ ඉන්නේ හාමුදුරන්ගේ ප්‍රශ්න කියන්නේ දායකයන්ට ඉතින් මේ පොඩි ළමයව දැන් දාලා ඉන්න බෑ ගොම්මන් වෙලාවේ කල්පනා කරා මේ ගෑනු ළමයව කර තියාගෙන යන්න ඕන කියලා එතකොට කර තියාගෙන ගියා මගේ සහෝදරියනේ මගේ නංගි කියලා හිතලා නේ මගේ දරුවෙක් කියලා හිතලා මේ කර තියාගෙන යනවා මේ තරුණ ස්වාමීන් වහන්සේ ගෑල්ලා මේ දැන් අද කාලේ හරි ඇත්තටම ඔබ හරි දැක්කොත් ආනන්ද හාමුදුරුවෝ ගෑල්ලා මේ කර තියාගෙන ගඟින් මෙහා පැත්තට යනවා ෂුවර් එකට ෆොටෝ ගහලා Facebook දානවා හිමිනමක් ගෑල්ලා මේ කර තියාගෙන යනවා කියලා ඇයි ඒ තරම් අර දෘෂ්ටි මේ පිරිසුදු භාවයේ අඩුවක් තියෙනවා ඒ නංගිද ඒ සහෝදරියද ඒ තමන්ගේ ඥාති මල්ලිගේ හරි අක්කගේ හරි පුතාද දුවද ඒක වැදගත් නෑ යාට හරි ප්‍රශ්නයක් ඒක ඉතින් අර පොඩි හාමුදුරුව මතක් කරන්නේ මම ඒ ගෑනු ළමයව ගඟෙන් එකොඩ තිබ්බසම් ස්වාමීනි ඔබ වහන්සේ තාම ඒක කර තියාගෙන එනවා කියන වචනේ තමයි මතක් කරේ. ආන්නේ විතර තමයි තේරුනේ මේ මනසින් කර තියාගෙන යෑම තමයි නැත්තේ උන්වහන්සේගේ. හරහාමුදුරු ගොඩාක් දේවල් ලොකු හාමුදුරු මනසින් කර තියාගෙන යනවා. පොඩි හාමුදුරු නෑටින් කර තියාගෙන ගියත් මනසින් කර තියාගෙන නෑ කිසි දෙයක්. ඔන්න ආර්ය ධර්මයේ ස්වභාවය. හිඟන්න පවා මේ ලෝකේ පොල් කට්ට පවා තදින් අල්ල ගන්නවා. ඔහුට ඇති දෙයක් නැහැ. ඔය අපි පුරුදු වෙනවනේ සෙරප්පු නැතුව යන හාමුදුරුවෝ, පින්න පාතේ මේ බඩින හාමුදුරුවෝ තැන් තැන් වල ගිහිල්ලා ඒ කියලා හරි සිල්වත්, හරි ගුණවත් කියලා දකින්න පුරුදු වෙලා තියෙනවා. මම නම් දැකලා තියෙන්නේ ඒගොල්ලන්ගේ හොඳ හාමුදුරුවෝ ඉන්නවා. ගොඩක් අය ඔළුව අප්සෙට් වෙච්ච කාරයෝ පොට්ටිනි කාරයෝ ඉන්නවා. එහෙම මේ කියලා අපිට මනින්න බෑ. හොඳ හාමුදුරුවන් වහන්සේලා ඉන්නවා. ඉතින් අපි පින්නපාතේ වඩිනවනේ. ඒ නිසා අපිට අර භූතමය සමාදානයකින් ජීවිතේ එහෙම සකස ගන්න නැහැ. මේ අකුසල ධම්මා, මේ කුසල ධම්මා කියලා එයා තේරුම් අරගෙන අකුසලයෙන් වැළකී කුසලයේ චේතනාවට අනුව චේතනාව පිරිසුදු කරගෙන චේතනාවට අනුව යහපත්ව වාසය කිරීම කියන එක එයා අවබෝධ කරගන්නවා. නුවණින් දැක කටයුතු කිරීම පුරුදු වෙනවා. එයා කිසිදු නීතියකින් පාලනය වෙන කෙනෙක් නෙමෙයි. අවබෝධයෙන් ඇස් අරගෙන යන කෙනෙක්. අන්ධෙක් වගේ නෙමෙයි. අන්ධයෝ පාලනය කරන්න නිතරම කනවැල ඕන, අත්උදව්ව ඕන නිරන්තරයෙන්ම අනුශාසනා කරන්න ඕන. මේ මේ සමාජයේ මෙච්චර බනවුමනා වෙලා තියෙන්නේ මේ සමාජය අන්ධයි. හැම තිස්සෙම කන හැටි කියන්නත් ඕන, අඳින හැටි කියන්නත් ඕන, වාඩි වෙන හැටි කියන්නත් ඕන. හිතලා දෙයක් කරන්න ඇති ස්වභාවය තියෙනවා. එසා අපි ඇස්පෑදුවට පස්සේ යාට අනුශාසනා වුණා නැහැ. ඒ නිසා තවත් අවධිය ඇති කරගන්න, ඇස්පාද ගන්න, තමාම තමාගේ මනස සහ තමාගේ ලෝකයේ පැවතිය යුතු ආකාරය පිළිබඳව තේරුම් ගන්න. මේ ලෝකයේ ඔබේ අනාගතයේ කුමක්ද ඔබ වර්තමානයේ කරන දෙයයි. මේ බුදුදහමේ ක්‍රියාවලිය ඔබේ කර්මය මොකද්ද ප්‍රතිඵලය ඒකයි. ඔබේ වර්තමානයේ කුමක්ද එයයි ඔබේ අනාගතය. එතකොට වර්තමානයේ තුල යා අනාගතය පිළිබඳව කල්පනා කරලා වැඩ කරන. ඊළඟට යාට හිතේ පැහැදිලිකම තව තවත් දියුණු වෙනවා. හෙට වැටෙන කොළ අද අතු ගන්නත් බෑ. අද වැටිලා තියෙන කොළ හෙට වෙනකන් තියන්න උවමනාවකුත් නෑ. තේරෙනවද? හෙට කොළයක් වැටුනොත් හෙට අතු ගන්න පුළුවන් ඒක. මිදුල පිරිසිදු කරනවා වගේ තමයි. අද තියෙන කොළ හෙට වෙනකන් තියන්නත් එපා. අද කොළ නැද්ද අද පිරිසිදුද මිදුල? ඒක තමයි වැදගත්. හැබැයි මිදුල පිරිසුදු වෙන්නේ සංයෝජන දුරු වුණාම. මිදුල පිරිසුදු වෙන්නේ සංයෝජන දුරු වුණාම. ඉතින් මේ යන ගමනේදී මුලදී සංයෝජන වලින් ප්‍රබල සංයෝජන අඩු කර ගන්නවා. ඊට පස්සේ ක්‍රමානුකූලව අනිත් දේවල් ටික ෂෙයා කරගෙන ෂෙයා කරගෙන අඩු කරගෙන අඩු කරගෙන එයා තුළ එයා ගොඩ නැගෙනවා. ධර්මයේ හුරුව, ධර්මයේ පුරුද්ද, ධර්මයේ වාසය එයා වැඩි කරගන්නවා. වැඩි කරගන්න තරමටම ධර්මය තමා තුළ ජීවමාන වෙන්න පටන් ගන්නවා. ඔබට ඒක හොඳටම තේරෙනවා ඇති. මේ උතුම් සද්ධර්මයෙන් මාර්ගඵල ඥානයන් වලට පත් වෙනවා. පත් වෙලා සමහර අය ධර්මල්ව හදනවා, ව්‍යාපාර කරනවා, ඒ දේවල් කරගෙන ජීවත් වෙනවා. එතකොට ඒකට හේතුව ධර්මයේ ලැබුව ධර්මයේ වැඩුවේ නැහැ. සමහර දෙනසක් ඉන්නවා ධර්මය ලබනවා, ධර්මය ලබා ගත්තට පස්සේ අර ඒ දේවල් වලින් ඈත් වෙලා ඉන්න නිසා යා එහෙම මාර්ගඵල පිළිවෙලින් හිතම වඩලා සම්පූර්ණ නිරෝධ සමාපatti සෝය දවසට තුන් වතාවක් වඩන ගුණයට වර්ධනය කරගෙන වාසය කරනවා. කෙලෙස් නොහඳුනන මායිමේ කෙලෙස් නොහඳුනන මායිමේ දැන් මේට අවුරුදු පාසල් කාලයේදී යන එන කාලයේදී හරි ඊට පොඩිම කාලයේදී අපිට හම්බෙච්ච කෙනෙක් අපේ ඔළුවේ ඇත්තෙම නැහැ. සමහර යාළුවෝ හරි කවුරු හරි කෙනෙක් මතක් කරාම හවල් කෙනා මතකද කියලා එයා කියනවා මට තාම මතක නැහැ, සිද්ධි නැහැ. ඒ කියන්නේ නොහඳුනන මට්ටමට ගිහිල්ලා වගේ අපිට මේ කෙලෙස් කියන්නේ මොනවද කියලා අමතක වෙන මට්ටමට මේ ඈත් වෙනවා. ඒක මට දැනෙලා තියෙනවා. සම්පූර්ණ ගැඹුරු භාවනාවේ දිගට මාස 3ක් විතර වැඩ හිටපු සමයක එක මහත්මයෙක් ඇවිල්ලා මට කියනවා මට හරියට තරහ යනවා ස්වාමීන් වහන්සේ, කේන්ති යනවා, කොහොමද ඒක පාලනය කරන්නේ? දැන් මම මේකට උත්තරයක් හොයනවා. ඒ වගේම මට මුකුත් අහුවෙන්නේ නැහැ. තරහ කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා අඳුනගන්න සිද්ධ වෙනවා. තරහ යනවට මොනවා හරි උපදේශයක් දෙන්න. මම ඇහුවා අපේ මහත්තයා තරහ කියන්නේ මොකක්ද? තරහ කියන්නේ මොන වගේ දෙයකටද? මොකද අර 1000 නිවි ගිහිලා එයා තරහගත්ත ස්වභාවයෙන් එයා හිත දවාගෙන නැහැ කාලයක්ම. ඉතින් එයා දාස් තරහ හඳුනන්නේ නැහැ. එතකොට අපි අඳුනන්නේ මොනවද? නිතර ඇසුරු කරන ධර්මතාවයක් වේද? ඒ ඇසුරු කරන ධර්මතාවය තමයි අපි අඳුනන්නේ. දැන් අපිට හොඳට මතක අපි නිරන්තරයෙන් අසුරු කරන මිත්‍රයෝ නේනේ. අපිට ඉන්නෝ ළඟ මිත්‍රයෝ ඉන්නෝ, ටිකක් ළඟ මිත්‍රයෝ ඉන්නෝ, ටිකක් දුර මිත්‍රයෝ ඉන්නෝ, දුරම මිත්‍රයෝත් ඉන්නෝ. එතකොට වැඩියෙන් අපිට මතක කවුද? ළඟම මිත්‍රයෝ. අන්න බලන්න ඔබත් ළඟ මාත්‍රේ ආශ්‍රය කරන ධාමයවල් ඔබට ඉක්මනින් ඔබව හඳුනනවා. ඔබව හඳුනනවා. ඔබව හඳුනනවා. ඊට පස්සේ දුරින්, ඊට පස්සේ දුරින්. ඒව තමයි මනස. මේ යාළුවෝ ආශ්‍රය කිරීමත් ආහාර පාන භාවිතාවවත් පැවැත්මවත් නෙමෙයි. ඔබ චේතනාමය වශයෙන් ඒ මොහොතේදී අකුසල ධම්මාට කුසල ධම්මාට වැටෙනවද නැද්ද කියන එකයි වැදගත් වෙන්නේ. තේරුණානේ? ඒ කියන්නේ යහපත් සිතින් ගැල්ල මේ කර තියාගෙන ගියත් කමක් නැහැ. තේරුණානේ? චේතනාව පොඩ්ඩක් පිරිසිදු වෙන්න ඕන. ඒ කියන්නේ ළමයට අහිතක් කරන්න නැතුව, අනර්ථයක් කරන්න නැතුව, බිම දාන්න නැතුව, කකුල් හතර අන්දි ගඩන්න නැතුව කරදියන් ගියාට ගමන් නැහැ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. චේතනාව තමයි හැමතිස්සෙම බලපාන්නේ. එතකොට චේතනාව යහපතක් කරද්දී ඒකේ කිසිම වරදක් නැහැ. චේතනාව යහපතක් නම් ඒක සිද්ධ වෙන එක කිසිම වරදක් නැහැ. චේතනාව අයහපතක් නම් සිද්ධ වෙන්නේ බැල්මකින් වේවා, වචනයකින් වේවා, අන්න එතන අකුසල රැස් වෙනවා. සිතවිල්ලකින් හරි වේවා, චේතනාව වැරදි විදිහට පිළිහිටෙවොත්, එහෙම අකුසල ධර්මයන් තුළ පිළිහිටෙවොත්, ආන්න එතනින් Tamanට අකුසල් සිද්ධ වෙනවා, අකුසල් විපාක ලැබෙනවා. අකුසල් විපාකවලට Tamanට වන්දියවන සිද්ධ වෙනවා. ඉතින් චේතනාව පාරිශුද්ධත්වයට පත් කර ගැනීම තමයි චේතෝ විමුක්තිය. අර කීමනක් තියෙන බොරු නොකියන කෙනෙකුට මතක තියාගන්න දෙයක් අවශ්‍ය නැහැ කියලා. කිසිම දෙයක් ඔළුවේ මතක තියාගන්න ඕනේ නැහැ බොරු නොකියන කෙනෙකුට. එච්චරයි. ඒ වගේ විවෘත වෙන්න ඕන. විවෘත වුණාට පස්සේ ඊට පස්සේ අපහැදෙන අය අපහැදේ, පැහැදෙන අය පැහැදේ. එච්චරයි. හැබැයි තමන් සන්තෝෂෙන් තමන් නිරවුල්ව තමන් නිදහසේ වාසය කරනවා. අර මනමාලිය බලන්න ගිහිල්ලා බොරු කියනවා වගේ බොරු කියන්න ඕනේ. කපුව බොරුවට. රබර් වත්ත කාගේද? වෙන කාගේද? පොල් වත්ත කාගේද? ඉතින් වෙන කාගේද? එහෙනම් අපේ දෝණි ඉක්මන්ට දෙමු කියලා දෙනවා. ඊට පස්සේ අහනවා, දැන් පොල් කඩන්නේ නැද්ද? කොහෙද ඒක පොල් කඩන්නේ? මං කිව්වේ වේලාංශනේ වෙන කාගේද කියලා ඒක. රබර් කපන්නේ නැද්ද? ආදායම කොහොමද ඉතින් අපිට ඒක ඉන්නේ? ආදායමත් ඉතින් වෙන කාගේද? හොඳ කතා. ඉතින් ඒක නිසා එයා ළඟ තියෙන අතිශයින්ම ආධ්‍යාත්මික විවෘත භාවයක් තියෙන. හැබැයි ඒ විවෘත භාවය තුළ ඇත්ත කියන්නම ඕන කියලා වෘතයක් නැහැ. බොරු කියන්නම ඕන කියලා වෘතයක් නැහැ. එයාට බොරුවක් කියලා මෙතන කුසලයේ වඩන්න පුළුවන් නම් එයා බොරු කියනවා. එයා ඇත්ත කියලා මෙතන කුසලයේ වඩන්න පුළුවන් නම් ඇත්ත කියනවා. ඇත්තයි බොරුවයි දෙකම නොකිය නිහඬව ඉඳලා කුසලයේ වඩන්න පුළුවන් නම් එයා නිහඬව ඉන්නවා කියනවා. දැන් මේ ක්‍රමය හොඳ නැද්ද? හොඳයි. සමහර මෝඩ උපාසකම්මල ඉන්නවා. තමන්ගේ මහත්යෙට කියනවා, "ඒයි බලනකෝ අර මිනිහා උදාසන ඇවිල්ලා මට හරි නරක වචනයක් කියලා වැරදි යෝජනාවක් කළා ගියානේ" කියලා මිනිහා ගෙදර ආපු ගමන් කියනවා. ඉඳපංගෝ මං ඕකට දෙකන්නේ ලන්නේ කියලා කැත්තරයි යනවා. එයා ගෙදරදී මොකද කරන්නේ? අර මිනිහා ගෙට ඇතුල් වෙනකොට ගැහුවාම මේ මිනිස්සයා මලා. දැන් හොඳයි නේද ඇත්තකේ? හොඳයිද වැඩි? ඒ වගේ දේවල් වලදී ඒක තමයි ප්‍රඥාවන්තව ක්‍රියා කරනවා කියන්නේ. එතකොට තමන්ගේ මිනිස්සයා මැරෙව්වේ කවුද? ඒ මෝඩ කාන්තාව. ඒකර දැනගන්න ඕන මේ 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 වචනේ ප්‍රකාශ කිරීමේ මෙවැනි තත්වයක් මෙතන ඇති වෙනවා. මේ වචනේ ප්‍රකාශ කිරීමෙන් ඔන්න වෙන කෙනෙක්ගෙන් ආරංචි වෙනවා. මේ ඔයාලා උදාහරණ මොනවද ඇවිල්ලා අර මිනිස්සේ කියලා ගියා කියන්නේ ඇත්තයි මම ඔකට දෙයක් කතා කරන්නේ. නෑ නෑ එයා ඒ පස්සේ කියන පස්සේ එක මේ නිරෝල් කරගෙන ගියා. යා මේ දන්නේ නැතුව වැරදි අවබෝධයකින් ඒ බැන වැදුනේ කියලා අර මිනිස්සේ සනහන. ඒකට පස්සෙකට යන්නේ පස්සේ එතන ඉවරයි. දැන් එහෙම මේ සමාජයේ මේ ඉගෙනගෙන තියෙන්නේ අපේ දරුවන්ට අපි මොනවද කියලා දීලා තියෙන්නේ ඇත්ත කියන්න කියලා. ඒ මහා ප්‍රශ්න ගොඩක්. ඇත්ත කියනවා බොරු කියනවත් නැමේ තියෙන කුසලා ධම්මා අකුසලා ධම්මා කියලා තේරුම් අරගෙන මේකෙන් විපතක් සිද්ධ වෙන්න යනවද මේකෙන් යහපතක් සිද්ධ වෙන්න යනවද කියලා නානා උපායේහි නර ධම්මේ දමේ සිච විවිධ උපායන් ඔස්සේ අපේ යහපත කියන එක අපි මතු කරගන්න ඕනේ. පෞලක යහපත, පුජ්‍යලයේ යහපත, ආත්මීය යහපත, මනසේ යහපත යා ගොඩනගා ගන්න උත්සාහ කරමු. ඉතින් මේ මමත්වයේ දුරු කරපු කෙනෙකුට හඹා යන දෙයක් නැහැ. ගහෙන් වැටෙන ගෙඩියක් කාලා වුණත් නිකන් ඉන්න පුළුවන්. පාඩුවේ ඉන්න පුළුවන්. මොකද ඕන දෙයක්වත් නැහැ, එපා දෙයක්වත් නැහැ. එයා මේ තථාගත tattweට ස්වභාවිකත්වයට හරියට පුරුදු වෙලා තියෙනවා. එයාට සල්ලි ගොඩක් තියෙනවනම් ලොකු වාහනයක් ගනේ. සල්ලි ගොඩක් නැත්තම් පොඩි වාහනයක් ගනේ. එතනනේ පොඩි වාහනයක් ගනේ. මුකුත්ම නැත්තම් බයිසිකලයක් ගනේ. බයිසිකලෙකුත් නැත්තම් පයින් යයි. ඒක ඒක ප්‍රශ්නයක් නෑ එයාට. අනේ එතන පුරුදු වෙලා තියෙන්නේ හිත. ඒක විශ්ි ප්‍රශ්නයක් නෑ. එහෙම වරුදු කරගත්ත හිත කරන දුක් වෙන කාරණාවක් පීඩා වෙන කාරණාවක් නෑ පින්වතුන. ඒක ගැඹුරු ආධ්‍යාත්මයක් තුළ දෙන දෙයක්. හැබැයි කිසිවකට ආසා නැහැ කියන ගතියක් එයා ළඟ නැහැ. දැන් සමහර අය හදා ගන්නෝනේ ආසා නැති ගතිය. මම මොහොකටවත් ආසා නැහැ කියලා එහෙම ගතියක් නෑ. එහෙම තිබුණොත් ඒක මමත්වය. මං කිසිවකට ආසා නැහැ. එහෙම නොත් ඒක වැරදි ගතිය. සමහර අය ඉන්නෝ එහෙමයි ඉන්නෝ. සමහර අය දූරයන් වලට ආසම නැහැ. දූරයන් දින පත්තු බලා තින්නේ. ඇයි? ඒකේ ගඳ යන්න හරියන්නේ. සමහර අය කිරි වලට ආසම නැහැ. කිරි අප්පිරියයි. කිරි දැක්කම වමනේ දානවා. කිරි හැන්දෙන්න දාගත්තත් වමනේ දානවා. මොකද්ද මේ? අන්න එතන මමත්වයක් තියෙන. එයා කිසි දෙයකට ආසා නැහැ කියන ගතියක් තියෙනවනම් මට කිසි දෙයක් අපයි කියන ගතියක් තියෙනවනම් ඒකත් නෑ. එතකොට මෙතන ආසා නැති බව හරි ආසා ඇති බව හරි කියන පුජ්‍යලත්වේ නෙමෙයි තියෙන්නේ. පුජ්‍යලත්වේ නැති බවින් සියල්ල අහෝසි වී ඇත. ඔබට මේ කියන කාරණේ තේරෙනවද? මේක විඥානයේ ගෝචර වෙන්නේ නෑ. විඥානයේ සංසිඳෙනවා. මේක වේදනාවට ගෝචර වෙන්නේ නෑ. වේදනාව සංසිඳිලා උපදින ධර්මයක්. පුජ්‍යලත්වයේ නැතිවීම හේතුවෙන් සියල්ල අහෝසි වී ඇත. එවිට මෙහි ආසා ඇද්ද මෙහි ආසා නැද්ද කියන කාරණා පිළිබඳව ගැටලුවක් නැත. බලන්න. කොහොමද බණ ටික ඇහුවේ විදිය එහෙම පොඩ්ඩක් කියතොත් එහෙම වෙයි. දවසට සාමාන්‍යයෙන් බණ ටිකක් අහනවද විමසනවද වැඩිපුර? කොහොමද දැන් රස්සාවත් එක්ක රස්සාවෙදි බණ අහන්නේ නෑ? ඒකට රස්සාවනේ. ඊට පස්සේ දවසට පැය 8ක් දවසට පැය 8 ඒවා සති දෙකක් විතර ඇහුවා.
හා
සියලුම වැඩ අතහැරලා සතියක් එක දිගටම බණ ඇහුවා. ඔන්න අහගෙන ඉන්න අයට ආදර්ශයක්. දැකපු අය ගොඩාක් අය අවබෝධ කරගත්ත අයගේ සිද්ධිය ඕක තමයි. රහස ඕක තමයි. රහස ඕක තමයි. යමක් තේරුම් ගත්ත අයගේ ස්වභාවය ඒක එහෙම තමයි. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මහණෙනි අර ගිනි අවුලවා ගන්න උත්සාහ කරන මිනිස්සේ මේ ලී කෑලි දෙයක් අතුල්ලගෙන 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 ගිහිල්ලා ඉවරලා ටිකක් මහන්සි අතපය එකක් කියනවා කියලා නිකන් ඉන්නවා කියලා. ඉතින් ගිනි ඇවිලේද කියලා අහනවා. ඇවිලෙන්නේ නැහැ මහණෙනි කියලා. ආයෙ ටිකක් අතුල්ලගෙන අතුල්ලගෙන ගිහිල්ලා අයියෝ කකුල රිදෙනවා අත රිදෙනවා කියලා ආයෙ ටිකක් ඉන්නවා කියලා. ඇවිලෙන්නේ නැහැ. ඒක මිනිස්සෙක් මේ වේදනාව කැක්කුම් නොතකා අරක රත් වෙන්න මේක නතර කළොත් ගිනි ඇවිලෙන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා එයා තේරෙන නිසා දිගටම නොනවත්වා අතුලනවා. එයා ගිනි අවුලවා ගන්නවා කියනවා. ආන් මේ වගේ තමයි මේ ධර්මයේ ටිකක් දුර යනවා ආයි වීරය හින කරගෙන. හැබැයි වරද් දෙකක් එහෙම පල්ලෙහාට වැටෙන්නේ නැතිනේ. ගොඩක් සැනයක් ඇතුණා. ඒක කාටවත් එහෙම තමයි. වැටි වැටි කොහොම හරි නමුත් ඒකෙන් පාඩමක් ඉගෙන ගන්නවා. මේ විදියට ගිහිල්ලා නම් මේ ගමන යන්න බෑ. එක හුස්මට එක දිගට ධර්මයේ නියලෙන්න ඕන කියන ඒ දේවලුත් එක තියෙනවා. මම හිතන්නේ ගොඩක් දේවල් ඔළුවේ පොඩි රිලැක්ස් එකක් ඇති කරගත්තා ඉහත කරපු සාකච්ඡාව එහෙම වැදගත් වුණානේ. අන්න ස්වර්ණ පෙරේරා මහත්මයා දුන්න උපදේශය ගොඩක් වැදගත් වුණා. එතුමේ දේ උපදේශ දුන්නේ. ආ ඒක නේන ඒ ක්‍රෙඩිට් එක එතුමට යන්න එතුමියට යන්න නේද. අන්න හරි වන්න උපදේශේ තන්න ඒකයි. එක දිගට එදියට බණ ධර්ම ඇසුවොත් විදර්ශනාවේ නියලුනොත් ගොඩ යන්න පුළුවන් කියන එක. නැත්තං ආපහු අර කුසල ශක්තියේ බලය හීන වෙලා අතරමං වෙලා වෙන වෙන සිතුවිලි එක්ක අතරමං වුණාට පස්සේ මේකේ තියෙන ආලෝකයේ දීප්තිය ආයි අඳුර වෙනවනේ. පල්ලෙහාට ඒ වගේ තියෙන. දැන් බලන්න ඕන අනිත් අවබෝධ කරගන්න කැමති අයට උපදේශය මගින් නෙමෙයි ඒ තියෙන. මං හිතන්නේ නෙතුමා විතර පටලැවුන් වලට පටලැවිලා මෙතෙන්ට අනිත් අය එනවා කියලා. ඒ අනිත් අය තියෙනර වැඩිම යන පටලැවිලි තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවානේ අනුදුරුත් එක්ක. ඊට වැඩිය තමන්ගේ අර චින්තනෙ ලියා ගන්න බැරුව තියෙන පටලැවිලි සෑහෙන්න ඉඩය ඒකම ඉඩය. කොහොම කොහොම හරි රටවල් වල යන්නත් ඉතියි වත්මග අරගෙන කොහොම හරි මග ඇරිලා ධර්මයට යොමු වෙ. ඕනම කෙනෙකුට කියන්න තියෙන්නේ මේ ධර්මයේ නොනැවැත්වි කලක් යෙදුනොත් ඒ කිසි කෙනෙක් පරාද වෙලා නැහැ. ඒ කිසි කෙනෙක් පරාද වෙන්නේ නැහැ. එයාට අනිවාර්යෙන් උදානයක් සතුටක් ප්‍රීති වාක්‍යයක් කියන්න අවස්ථාවක් ලැබෙනවාමයි. ධර්මයේ වෙච්ච කෙනෙකුට ඒ අවස්ථාව ලැබෙනවාමයි. හැබැයි ඉතින් ධර්මය ලොකු වෙන්න ඕන. ඒ කියන්නේ මට මේ ලෝකේ එක පැත්තකින් හිමාල පර්වතය රත්තරන් බවට පත් කළා. එවරස්ට් කන්ද රත්තරන් කළා මේ පැත්තේ තියෙනවා. වම් අත පැත්තේ. මේ පැත්තේ තියෙනවා ආනන්ද හාමුදුරුවන්ගේ ධර්මස්කන්ධය. ඒක ඇත්තට ලොකු නෑ. සාමාන්‍යයෙන් පීරිසි තටුවක තියන වගේ පුළුවන් ප්‍රමාණයක් කියලා හිතමු. පොඩි ප්‍රමාණයක්. අර වැද්දේ තියෙන හිමාල පර්වතේ රත්තරන් කළා. මේ පැත්තේ තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ශ්‍රී සද්ධර්මයේ ධර්මස්කන්ධය. දැන් මොන කන්දද තෝරගන්නේ? හිමාල කන්දද ධර්මස්කන්ධද? ඇත්තටම බොරු කියන්නේ නැතුව කියන්න බලන්න. ඇයි හිමාල කන්ද වටින්නේ නැද්ද? ආ අනිකුත් ඒවා ලෝකේ එකට තියාගෙන තියාගෙන ඉන්න. නමුත් ආදීනව දකින්න දකින්න එයා තේරුම් ගන්නවා ධම්මං විනානත්ති සුඛානත්ත. සැප පිණිස, ජීවිතයේ යහපත පිණිස, ධනය පිණිස ධර්මය විතර වටින දෙයක් වෙන දෙයක් නැහැ කියලා කියනවා. එයාට මේ ලෝකෙ මොනම දෙයක් තිබුණත් අදත් ධර්මයේ හැරෙන්නට වෙනතුර මේ ලෝකෙ වටින්නේ නැහැ. මේ ලෝක මුළු බෝලෙම දෙන එක පැත්තකින් දීලා කියනවා ඔය ධර්මය ධර්මයේ නෙමෙයි, ඔය ධර්මයේ නොඇටි කියලා කියන්න කිව්වත් අවබෝධයෙන්පත් වෙච්ච කෙනා බුදුහාමුදුරු මොකද කියන්නේ දේශනා කරේ? එසේ කියන්නේ බුදුන් නොබුදුන් කියන්නේ, දහම් නොදහම් කියන්නේ, සඟුන් නොසඟුන් කියන්නේ, අවිච්ඡ ප්‍රසාදයක් ඇති වෙලා ඉජුපටිපන්න භාවයට පත් වෙච්ච කෙනෙක් තමයි මගේ ආර්ය සංඝයා කියලා කියන්නේ. හැබැයි මේ පුදුන් සත්‍යයට නම් තකරං කුල පහක් දීලා බුදුන් නොබුදුන් කියන්න කිව්වොත් කියනවා. සමහර අයට මම නිකමට බොරුවට කියාගෙන යන ගාන ආගම වෙනස් කරන්න මෙන්න ටික දුරක් යනකොට ටක් ගන්න සද්ද නැති වෙනවා. කෝටි වලින් පහක් දෙන්නම් බුද්ධහාමුදුරු අයින් කරලා දාලා අපේ ආගම වැඩ ගන්න කියලා කිව්වොත් එහෙම අන්න ඒ හරියට වගේ යනකොට සමහර කට්ටිය ඒක තමයි හිතලා බලන්න ඕන. ඒතෙන්ට එනවා. කෝටි 10 ගානක් දෙන්න කිව්වොත් එහෙම තව මේ ඔය මැතිම දුවරුන්ගේ අර මේ මෙහෙම දස් සෙට් එක ප්ලාස්ටික් දස් සෙට් එක නටන්නේ මොනවටද? බුදුන් නොබුදුන් කියන්න, දහම් නොදහම් කියන්න, සඟුන් නොසඟුන් කියන්න මෙහෙම දස් සෙට් එක ප්ලාස්ටික් දස් තියෙන ඔය ගොඩක් ඇමතිවරුන්ට ඒව නටන්නේ මොනවද? සල්ලි යට තියෙන සල්ලි. අපි උද්යෝෂණ වලින් වැඩ කරගන්න හදන සමහර මිනිස්සු සල්ලි වලින් වැඩ කරගන්නවා. ඒ දස් සෙට් එකේ තියෙන සල්ලි, ඒ කියන්නේ සල්ලි වලට අමු පුතජනයා බුදුන් නොබුදුන් කියනවා, දහම් නොදහම් කියනවා, සඟුන් නොසඟුන් කියනවා. ආසෙනේ අපාය යන්නේ. ඉතින් කමන්නේ. ඉතින් තව අවුරුදු 10ක් කරේ ඉන්න බැරිය කියලා කල්පනා කරනවා. එවන් වූ ලෝකයක සද්ධර්මයේ ප්‍රතිලාභය ලබන ඔබ භාග්‍යවන්තයෝ, වාසනාවන්තයෝ. මේක පින්නතුනි බුදුහාමුදුරන්ගේ දහම නෙමේ. මේක ආනන්ද හාමුදුරන්ගේ දහම නෙමේ. මේක මානව සත්ව වර්ගයාගේ ධර්මය. සියලුම ආගම්වල මේ යථාර්ථය ප්‍රකාශ වී තියෙනවා. නමුත් සියලුම දෙනා එක වල දාලා තියෙනවා. ඒක ගොඩ ගන්නයි ඕන. මේ ධර්මයේ Hindu දහම තුලත් තියෙනවා මේ යථාර්ථය. කතෝලික දහමෙත් තියෙනවා මේ යථාර්ථය. මුස්ලිම් දහමෙත් තියෙනවා මේ යථාර්ථය. අනිකුත් ජෛන ධර්මවල පවා මේ යථාර්ථ ලක්ෂණ තියෙනවා. මේක මතු කර ගන්නයි දැනගන්න ඕන. එන්න සත්‍ය වද ප්‍රකාශ කර වාද වේද හදනවට වඩා බොරුවක් හරි කියලා සමගි සම්පන්න කිරීම වැදගත්. තේරුණාද? ඒක වැදගත් ලෝකේ කතාවේ. සත්‍ය වද ප්‍රකාශ කර ගැටලු හදනවට වැඩිය හොඳයි බොරුවක් හරි කියලා සමගි ගොඩනගෙන ගන්න. ඒකයි වැදගත්. බුදුහාමුදුරන්ගේ අනුශාසනයේ ලෝකයේ මිනිසුන්ගේ ද්වේෂය නිවන්න, ලෝභය නිවන්න, මෝහය නිවන්න, අවිද්‍යාව නිවලා දාන්න. ඔබ ඉස්සරහට ගිහිල්ලා ඔබ කතා කරන ඕන තමන්ගේ ස්වාමියාගේ තරහ නැගෙන විදියට නෙමෙයි. තමන්ගේ ස්වාමි දියණිය ඉස්සරහට ගිහිල්ලා තරහ ඇති වෙන විදියට නෙමෙයි කතා කරන්න. තරහ නිවෙන විදියට කතා කරන්න ඕන. ඒකයි ස්වභාවය. ඒකයි ධර්මය කියලා කියන්නේ. ඒකයි පැවැත්ම කියලා කියන්නේ. දැන් මෙන්න මේ උපාය ධර්මයන්, උපාය ලක්ෂණයන් මනාකොට හඳුනාගත්ත කෙනා ජීවිතේ ජය ලබනවද නැද්ද? ජය ලබනවා. ආධ්‍යාත්මික ජයග්‍රහණත් ලබනවා, බාහිර ජයග්‍රහණත් ලබනවා. දැන් ඔබට පැහැදිලිද මෙතන ඉඳලා ඔබ කළ යුත්තේ මොකක්ද කියලා? මොනවද කර යුත්තේ? අපිට දන්න පමණින් දේශනා කරනවා නම් තව අපිට පුබුදිනෝ අපි නොහිතන ප්‍රමාණයෙන් ධර්ම පරාසය පොඩියට දල්වා ගන්න ඉටිපන්දම ආලෝකයේ අපිට ශාලත්වයට පත් කර ගන්න පුළුවන් කිරුගේ ආලෝකය වගේ තත්ත්වයට යනකම්. තේරෙනානේ? අපි පොඩියට දල්ව ගන්න ඉටිපන්දම, දල්වගෙන තියෙන පොඩියට ඉටිපන්දම බොහොම හොඳයි. ධර්ම සාකච්ඡා කරද්දී, ධර්ම දේශනා කරද්දී, සංනිවේදනය කරගනිද්දී, ඒක ධර්මයේ තව තව මනසිකාරයේ දෙද්දී, උතුම් උතුම් ධර්ම ගුණාංග වලට සමවදිද්දී, ඒ ආලෝකය හිරුගේ ආලෝකය වගේ මට්ටමටම අපිට ශාල සීමාවක් කරාම ගෙන යන්න පුළුවන්. ආන්න ඒක තමයි ධර්මයේ වැඩිම කියලා කියන්නේ. ධර්මයේ තුලම පවතින සමාධිය, ධර්මයේ තුලම පවතින සතිය, ධර්මයේ තුලම පවතින සම්මා දිට්ඨික, සම්මා සංකප්පේ ගුණාංග සියල්ල ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා. සිහිය උපදවාගෙන වාසය කරන්න ඕන. තමා දිහා හැරිලා බැලුවාම තමාට මොනවද පේන්නේ? ඒ ප්‍රශ්නේ අනිත් පින්තුන්ගෙන තහනන් සියලු දෙනාගෙන තමා දිහා හැරිලා බැලුවාම තමාට මොනවද පේන්නේ? හැරිලා බලන්නේ කවුද? හැරිලා බලන්න කෙනෙක් නෑ. කිසිවෙක් පේන්නේ නැහැ. ඒ තුලින් මතුවෙන ධර්මයේ කුමක්ද? රූපයට නොබැඳීම, වේදනාවට නොබැඳීම, සංඥාවට නොබැඳීම, සංකාරයට නොබැඳීම, විඥාණයට නොබැඳීම. හැරිලා බලන කෙනෙකුත් නැහැ, පේන්න කෙනෙකුත් නැහැ. ඒ ගුණේ හරියට අපේ ජීවිතවලට ඒ ගුණයෙන් විවෘත වෙලා ඒ විශ්වීය ධර්මය, ස්වභාවික ධර්මය බලාගෙන ඉන්න නිවැරදි විදියට මේ සම්‍යක් ඥානයේ දර්ශනය අවදි කරන්න. අවදි කළාම තමයි මේ දොරටුවෙන් තමයි මේ විශ්වීය ධර්මය අපේ ඉන්ද්‍රයන් තුළ තියෙන අනවබෝධය සෝදගෙන යන්නේ පිටුතුනේ. හරියට ඒ ධහමට සමවැදිලා එතනින් අපේ ඥානය අවදි කරන්න ඕන. ඒ දොරගුළු අරින්න ඕන එතනින්. ඊට පස්සේ හොස් ගාලා අර වාන් දොරවල් අර අරින මේ ගංගාවක වගේ, මේ සාගර වැව්වක ජලාශයක වගේ එතනින් විශාල ජලකඳක් එනවා වගේ, අර සත්වයේ පුජ්‍යලයේ ආත්මයක් මම මගේ කියන සීමාවෙන් එහා, ඉන්ද්‍රිය බද්ධයෙන් එහාට විවර වෙච්ච ගමන්ම අපේ හදවත් වලට ගලාගෙන එන සිසිලස පින්නතුනේ අර විශාල ජල කඳක් වගේ. එක ක්ෂණයකින් සියලු ගිනි නිවන්නට පුළුවන් මේ විශ්වීය සිසිලස සහනයේ ධර්මයේ තුල තියෙනවා. ධර්මය අවබෝධ කරගත්තයි කියලා උන සාමාන්‍ය විදිහට දකින්න බැරි කමක් නැහැ. සාමාන්‍ය විදිහට දකින්න පුළුවන්. මෝඩියෙක් එක්ක මෝඩිය වගේ ජීවත් වෙන්නත් පුළුවන්. පණ්ඩිතයන් එක්ක පණ්ඩිතයෝ වගේ ජීවත් වෙන්නත් පුළුවන්. ඉතින් අපි දැනගන්න ඕනේ ඉතින් පුළුවන් තරම් මෝඩ පරිසරය අයින් කරලා දාලා පණ්ඩිතයොත් එක්ක වාසය කිරීම, පණ්ඩිත ආකාරයට වාසය කිරීම, පණ්ඩිත චරිත ලක්ෂණ ගුණාංග පාවිච්චි කරන ධර්මයට කැමති අයත් එක්ක ජීවත් වීම ආදි වශයෙන් තෝරගත්තාම එයාට ලොකු කතාබහක් තියෙනවා. නැත්නම් ඒ කතාබහ නැහැ. දැන් මෙහෙම ධර්මයට කැමති කිරිසක් ඉන්න වැඩසටහනට ආවම මේ කතා කරන දේ ස්වාමීන් වහන්සේ නිකන් ඉදි කතා කරන්නේ නැහැ නේ. මෝන පිරිසක්, අඥාන පිරිසක් හම් වුණාම මේ කතා බහ නැහැ නේ. මේ මිනිස්සුත් එක්ක කතා කරන්නේ වාහන ගැන. හරියට මේ ක්ලික් තියෙන ක්ලික් එකක් ඇති වෙන ක්ලික් එකක් ඇති වෙන වැඩක් තමයි වාහන ගැන කතා කරන්නේ. ඒක දේශපාලනය ගැන කතා කරනවා. හරියට තියෙනවා ඒකේ රහක්. ඉතින් ඒ තමයි ඒගොල්ලන්ගලක් තියෙන කතාවන්ද. ඉතින් ඕන නැති දේවල් ඔබ බුදුහාමුදුරේ පයි කිව්වනේ. දෙතිස් කතා, නිෂ්පල කතා, විශේෂයෙන් නිවන් මඟ යන අට්ටියෝක කරන්න හොඳ නැහැ. නිවන් දැකපුවාට කතා කරන්න පුළුවන්. නිවන් මඟ යන අය ඕව ගන්න හොඳ නැහැ. විභාග ඔක්කොම පාස් කරපු නායක හාමුදුරන්ට පුළුවන් දවල්ට පොඩ්ඩක් හැතපෙන්න. ඉගෙන ගන්න ගෝලයන්ට තහනම්. ඒ වගේ තමයි. බුදුරජාණන් වහන්සේට හැමදේම හොයලා විවේචනයක් කරන්න, දොසක් කියන්න, ප්‍රකාශයක් කරන්න පුළුවන්. අනිත් අයට තියෙන ධර්මයේ මඟ හොයාගෙන යන ඒව ගැන කතා කර කර ඉන්න නෙමෙයි. එහෙනම් හොඳයි මොසාම. බණ බොහෝ කාලයක් අහනව නේද ඔබතුමිය? බොහෝ කාලයක් බණ අහනව නේද? දැන් කොච්චර කාලයක්? අවුරුදු තුනක් වෙනවා. බොහොම හොඳයි. අවුරුදු තුනක් වෙනවා. බොහොම හොඳයි. ආනන්ද හාමුදුරන්ගේම දේශනා අවුරුදු තුනක් අහනවද නැත්තම්? හොඳයි. ඒ විදිහට යනවා. හොඳයි. දැනට මොකද්ද තියෙන මානසික තත්ත්වය? මොකද්ද මනසේ කැටි වෙච්ච දෙයක් තියෙනවද? හිර වෙච්ච දෙයක් තියෙනවද? ධර්මයට කලින් හිටියේ කවුද? ධර්ම මාර්ගයට පිවිසුනාට පස්සේ කොහොමද දැන් තත්ත්වය? මොකන්ද තත්ත්වය? නිසා ඔළුවේ මානසිකව ඇති වෙන ප්‍රශ්න. ඔව්. දුක් වෙනවා. ඊට පස්සේ ධහමට යමුනාට පස්සේ ඒක නිවෙනවා. තේරුණාද තමට? තේරුණා සං. හරි. දැන් ඉන්න ඕන තත්වයක. දැන් මේ ඉන්න තත්වයෙන් එහාට යන්න ඕනද? ඔතනම හොඳයිද? තා යායුතුයි. හරි. තා යායුතු නම් මාර්ගය තුල තමන් බිඳ දැමිය යුතු අභියෝගාත්මක මානසික ලක්ෂණ මොනවාද? හඳුනාගෙන තියනවාද? ඔව්. දුක් වේදනා ඇති වෙනවා. බැලුවද හේතු ඇයි කියලා? ඇයි මට එහෙම දුක් වේදනා ඇති වෙන්නට හේතුවයි. දැන් අපි දුකක් ආවහම දුක දිහා නෙමෙයි බලන්න ඕන. අර සිංහයා වගේ බලන්න කියලානේ කිව්වේ. ගල් ගෙඩියක් මෙහෙම ආවහම බල්ලෙක් බලන්නේ ගල් ගෙඩිය දිහාලු. සිංහෙක් බලන්නේ ගල ආපු දිහාලු. අන්න බුදුහාමුදුරුවන්ගේ න්‍යාය. සිංහ සෙයියාව. සිංහයාගේ හැසිරීම. සිංහ සෙයියාව කිව්වම ගොඩක් අය අර සිංහ සෙයියාවේ නිදාගන්න එක විතරයි ගන්නෙ. සිංහයා කරන ඔක්කොම සිංහ සෙයියාවට අයිති වෙන්නේ. මෙයා බලන්න ඕන මේ දුක කොහෙන්ද එන්නේ. දැන් ඔබතුමී බලන්න ඕන. ඈ ඔව්. පෙර නෙමේ මම හිතන්නේ පෙර අකුසල චරිතයක්, පෙර අකුසලක ලක්ෂණයක් මේ ආත්මයට පුරුද්දක් හැටියට එනවා. ඒ පුරුද්ද මේ ආත්මයේදී ක්‍රියාත්මක වෙද්දී මේ ආත්මයේ ක්‍රියාවලිය ප්‍රතිඵලය හැටියට තමයි ඒක එන්නේ. දැන් ගොඩාක් දෙනෙක් මේක මගේ පෙර අකුසලය, පෙර විපාකය, මං කරපු කර්මය කියනව නේද? පට්ටපල් බොරු. 105යි බලපවත්වන්නට පුළුවන් පෙර භවයක කුසල අකුසල ශක්තියන් වලට අපිට ටච් කරන්න පුළුවන්. ඒක හරි වැදගත්. හැබැයි 105 වුණාට අපිට මූල ආරම්භය වැරදුනොත් මන්සන්ධියකදී දිගටම වරදිනවනේ. අර මූලික කර්ම බලවේග ශක්තිය තුලින් යම්කිසි කුසලයකට දහමකට යාව යොමු කළොත් එහෙම ඒක දිගටම හොඳක් වෙනවා. ඒක තමයි හැටි. දැන් මාව මහාන වෙන්නේ යව්වේ ඇත්ත වශයෙන්ම මේ මගේම පාසලේ හිටපු යහළුවේ. ඇයි? මේ යවා හැමදාම මට පෑනින් අනිනවා. සිල් ගන්න ගියා මං හිතුවා අදවත් මං සිල් ගත්ත නිසා කියලා මේ මනුස්සයා නිකන් ඉදී කියලා. නෑ, මේ යකා පිටිපැත්තෙන් ඇවිල්ලා හඳුන් කූරෙන් පිච්චුවනේ මගේ පිටිපස්ස. සර්ට කියන්න ගියොත් එහෙම සර්ට මම එකක් කියනකොට මිනිහා 10ක් කියලා සර් මට ගහනවා ඊළඟට. දැන් සර්ට කිව්වහම මම ගුටි ගන්න. මේක හරියන්නේ මට පස්සේ ඒ මට තේරුණා මේ යාළුවා කියන්නේ උඹට මේ පාතල හරිනේ. ඔබ මෙහි ඵලය කියන වගේ දෙයක් තමයි කිව්වේ. ඇත්තටම ඇත්තනේ. ඒ පාතලේ ගිහිල්ලා එහෙම 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 ගොඩයා වගේ හැදුනා නම් එහෙම එහෙම ගොඩේ හාදේ කියනවා මොනරාගල පැත්ත තමයි. එහෙම ගොඩේ කෙනෙක් කියනවා. එහෙම ගොඩේක් වුණා නම් අද ඔයගොල්ලන්ට බණ කියන්න කෙනෙක් නැහැ. එයා කිව්වා පෑනෙන් ඇනලා ඇනලා කිව්වා උඹට මෙතන නෙමෙයි ඉන්න තියෙන්නේ. වෙන දණක් තියෙනවා විශ්සේ දූපම් මෙතනේ. මං කල්පනා කරා මේ මේ හොඳ මිනිස්සේ මාත් එක්ක එකට අයිස්ක්‍රීම් කනවා. එකට ටොපි කනවා. එකට සෙල්ලම් කරනවා. ඉස්කෝලේ යරිලා යනකොට පෑනෙන් ඇනලා දුවනවා. මං ඇහුවාම ඇයි කියලා. මිනිහගේ විනෝදෙලු ඒක. සතුටු කරන වැඩේ. ඉතින් ඒ වගේ ස්වභාව ධර්මයේ Tamanට යම්කිසි ඉඟියක් ලබා දෙනවා මේක මග මේ ගමන මේ විදියට මේ විදියට මේ විදියට යන්න කියලා. ඔය සමහර මහත්තුරු හරි සැරයි කියලා නෝන්ල නිවම් මග යනවා නේද? ඒ මහත්තුරු තමයි වැඩියෙන්ම ආදරේ නෝනලාට. ඇයි? නෝනට කියනවා මේ ගෙදර හට්ටි වලන් වලට බැඳි බැඳි ඉන්නේ නැතුව මට බැඳිලා ඉන්නේ නැතුව මිනිස්සයෝ ස්ථීරසාර දහමක් නිවනක් හොයා ගන්නවා කියලායි ඔය බනින්නේ. සමහර බණින දරුවෝ ඉන්නව නේද? නියම ආදරණීය දරුවෝ. ඇයි? අම්මේ තාත්තේ මේ අපිට ඇලිලා ඉඳලා වැඩක් නැහැ. අපි තව කාලයක් ඕගොල්ලන්ට වඩා කාලයක් ජීවත් වෙයි. අපි කැමති කැමති විදියට කූඩු හදාගෙන අපි ආවේ. ඕගොල්ලෝ නා කියලා අපිට කලා කලින් මැරෙනවා. දැම්වත් බණක් දහමක් කාලා හිත හදාගන්න. කියන පණිවිඩේ ඒ ආදරණීය විදියට තරහෙන් දෙන්නේ. මේ විශ්ව ආමන්ත්‍රණයක්. මම නම් මොනවා හරි ආමන්ත්‍රණයක් ලැබෙනකොට සතුරු විදියට හෝ මිතුරු විදියට හරි ඒකේ තියෙන විශ්වීය යථාර්ථය සොයනවා. විශ්වීය යථාර්ථය සොයනකොට පේනවා මේක බොහොම හොඳ උපදේශයක් මේ දෙන්නේ මට. හොඳ උපදේශයක් දෙන්නේ මට කියලා මම අන්නේ ඒ උපදේශ වලින් ඊළඟට සෑදෙනවා. දැන් බලන්න එතනින් එකක් මෛත්‍රී සිතුවිලි හට ගන්නවා. වෛර සිතුවිලි හට ගන්නවා. ඉතින් මම මේ දක්වාම මම දකිනවා අපිට කැපිලි කපාපු දොස් කියාපු කේලම් කියාපු යටි උගුල් ලැබපු ඔක්කොම මිනිස්සු ටික මට පේන්නේ හරි හොඳයි. ඒ මිනිස්සුය ඒව නොකරන මම අද මෙතන නැහැ. මට තලාපු, පෙලාපු, ගහාපු, මේ හිරියර කරපු, මේ නිඳා කරපු හැම දෙනාම මෛත්‍රී සහගත මිනිස්සු විදියට දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. ගුරුවරු මේ හැම දෙනාම ඒ විදියට අපි දකින්න පුළුවන්කම තියෙනවා. එවන හැවතිස්සෙම බලනවා මේ 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 මානසික ස්වභාවය ඇයි මං අල්ලගෙන ඉන්නේ මොනව කන්නද මොනව විඳින්නද මොකද්ද මේකේ තියෙන රහ යම්කිසි විදියක අපේ මනස යම් යම් රටාවන් වලට රස වින්දනයන් වලට ඇබ්බැහි වුණාම ඒ විදියටම යනවා ඒක සමහරලාට නරක දෙයක් වෙන්න පුළුවන් නරක දෙය වුණාට එයාට ඒක හොඳ වෙනවා අර හිඟන්නට කිලුටු ඇඳුම් හරි ෂෝක්නේ හිඟන්නට තුවාලෙ හරි සැපයිනේ ඇයි ඉන්කම් එකේ ධර්මයට තුවාලෙ වටිනවා ඒ වගේ මානසික යම් යම් රසාස් ධර්ම වලට රසාස්වාදයන් වලට ඇබ්බැහි වුණාම ඒකේ තියෙන වටිනාකමට අනුව ඒකේ තියෙන වින්දනයේට අනුව රසයට අනුව එයා ඒක භුක්ති විඳිනවා මේ ලෝකේ හැමෝම අමාරුවේ වැටෙන්නේ රසයෙන් හොයලා පළඟැටියා මිය යන්නේ ලාම්පුවේ රසයෙන් හොයලා බඹරා කන්තොල්ල වැදි මිය යන්නේ ඈ ඒ සුවඳ රොන් හොයලා එතකොට මේ ලෝකේ සැප සෙවීමම තමයි දුකේ ආරම්භය දුක ඔබට සැප විඳින්න අවශ්‍ය නම් සැප නොසෙවිය යුතුයි දුකෙන් නිදහස් වෙන්න ඕන නම් සැප වින්දනය නොසෙවිය යුතුයි. වේදනාත්මක ගුණය සම්පූර්ණයෙන් අත්හල යුතුයි. අපි වේදනා පොට්ටෙනියක් හදාගත්ත කියමුකෝ. ওই මිශ්‍ර වේදනා හැටියට හදාගන්න පුළුවන් සිය ගාණක්. ඒ මුළු වේදනා පොට්ටෙනියම අතහරින්න ඕන. අපේ ඇබ්බැහිවි මොනවටද තියෙන්නේ? රූපෙට වේදනා එබ්බෙහි සංඥාවට සංකාරයට විඥාණයට ඔය ආගම් මෙහෙම තියෙන සකසගෙන සකසගෙන ඔළුවේ ඒකට ඇලිලා යම් යම් දේවල් වලට වින්දනයට ඒක ඇලිලා ඔය දරුවා මගේ දරුවා මගේ දරුවා කියලා වින්දනේ මගේ මහත්ය කියලා වින්දනේ මහත්ය හැමෙද්දි දෙවෙනි එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් આવුත් ඒත් මගේ ඔරමිනියා කියලා හරි ඇලෙනවා ඒක තමයි හැටි ස්වභාවය හොර නෝන කෙනෙක් ඉදියොත් ඒත් එහෙම මගේ හොර ගෑණි කියලා ඇලෙනවා සමහර වෙලාවට නෝනට වැඩිය වින්දනේ ඒකෙන් තියෙනවා සමහර වෙලාවට නෝන එමේදී වැඩකාරීට ඇලෙනවා නෝනට වඩා වින්දනයක් තියෙන වැඩකාරීගේ එදේ දෙන්නේ ඒ මනසේ හදාගන්න දේ යා එතකොට එයාගේ වේදනාව ඒ වින්දනය එයාටම හිත පිණිස අනර්ථය පිණිස දුක් රැස්වීම පිණිස අපාය පිණිස හේතු වෙනවා කියලා එයා දුරදිග ඇතුව මේ වේදනාවත්මක ගුණය විවෘත කළ බැලුවාම තියෙන දැන් ඉස්සර අපි තරුණ කාලේ හරි වැදගත් මේ ආදරය කියන එක ලව් එක කියන එක අපි හිතුව ලෝකේ තියෙන උත්තරීතර පාරිශුද්ධ උත්තම දේ කියලා. මම පස්සේ කාලෙකදී දැන තමයි දැක්ක මේ වගේ සකඩ වැඩක් ලෝකේ තවත් නැහැ කියලා. දැන් අපි ලව් කරන්නේ නැහැ නේ කාටවත්. බන කියනවා මිස ලව් කරන්නේ නැහැ කාටවත් ඇයි. ඉතින් මං අහන්නේ මගේ හිතේ උඹ ලව් කරපංකෝ කැත කෙල්ලෙකුට. ඈ මෝඩ කෙනෙකුට. දුප්පත්ම දුප්පත් කෙනෙකුට මෙන්න බලනකොට මේ යකා හිම ලව් කරන්නේ ලව් කරන්න තෝරගන්නෙම ලස්සනම ලස්සන වෙන්න ඕන ධනවත් වෙන්න ඕන ඈ උගත් වෙන්න ඕන ඕන හැම දේවල් සාධක හොයනවා ඉතින් ලව් එක ශ්‍රේෂ්ඨයිද ලව් එක ශ්‍රේෂ්ඨ නෑ රූප තණ්හාව සද්ද තණ්හාව ගන්ධ තණ්හාව රස තණ්හාව ආදී පංච කාමයේ තියෙන ආසත්ත භාවයක් මිසක් ඔය පුතජ්ජනයන්ගේ ලව් එකද මොකද්ද හිලව්ව කියන එක කිසිම යථාර්ථයක් නැහැ. ඇත්ත නේද මන්තේ? සම්පූර්ණ ඇත්ත කතාව. සම්පූර්ණ ඇත්ත කතාව. ඊට ඉහළින් ගියපු ආදරයක් කියන එකත් තියෙන්නේ මව්පියෝ දරුවන් කෙරෙහි දක්වන ආදරය. ඊට ඉහළින් තේරුම් ගත්ත මේ නකුල මාතා නකුල පිතා වගේ සිද්ධාර්ථ යසෝදරා වගේ උත්තරීතර බැඳීම් අවබෝධාත්මක ගුණාංග තියෙනවා. ඒවයි නෑ. දැන් ඔබම තුමිය මහන්නකෝ ඔබතුමියගේ මහත්මියගේ හමුදා නිලධාරියෙද? හමුදා නිලධාරිය. මම හොරමිනියෙක් එක්ක ඉන්නවා වුණොත් ආ මොකද කරන්න කියලා? ඌගේ මම ඔබට දෙන්නටම වෙඩි තියනවා කියලා. එතකොට මේ ලෝකේ මේ මේ කවුද මිනිසුත් එක්කද මේ නිදාගන්නේ? යක්කුත් එක්ක. අනේ මනුස්සයා කිව්වා නංගම අනේ ෂෝක් මං ඔයාට එනවා ඔයාට එයාට මේ ගේම දීලා මට අර තව තව එක්කෙනෙක් ඉන්නේ එයත් එක්කම යනවා කිව්වනම් තව හොඳයි. එහෙම මිනිස්සුත් එක්ක මේ ලෝකේ ජීවත් වෙන්න වෙලා තියෙනවා. අර unlimited කරුණාව අම්මලාගෙන් තාත්තලාගෙන් තියෙන දරුවන්ට ඒකත් හැමෝගෙම තුල නැහැ. රචන් බ්‍රහ්මන් සහමුදුරන්ට තමයි ඒක ලැබිලා තියෙන්නේ. පුතේ ඔබ මොනවා කළත් නුඹට පැය 24ෙම මේ ගෙදර විවෘතයි. මම බලන්නේ දුන්නු අනුශාසනය. අද කවුරුත් දන්න අචාන් බ්‍රහ්මන් සහමුදුරෝන් නවම්බර් මාසේ ලංකාවට වඩිනවා කියලා මට ආරංචියක් ආවා. ඒ ඔස්ට්‍රේලියාව ගියා මොන ගැහෙනත් බලාපොරොත්තු වෙන ඉන්නවා දුන්නු උපදේශය බලන්න අසීමාන්තික ආදරය ඔබේ දරුවන්ට දිනනද ඒක ඒකයි තියෙන්න ඕන නැත්තම් මමත්වේ ආ මේ කියන දේ හවු නැතුනොත් මේ කියන දේ හවු ලෝකේ විවෘතයි හැමදේම හදන්න පුළුවන් හැමදේම හැදෙනකම් බලාගෙන ඉන්නවා හැමදේම වෙනස් වෙනකම් බලාගෙන ඉන්න එයාට හැකියාව තියෙනවා. හැබැයි අපි ඉගෙන ගන්න ඕන රුචිරෝම කරරෝම ආලවක එක්ක ජීවත් වෙන්නත්. ඈ අපි ඉගෙන ගන්න ඕන විසාකා අනේ පිටු සිටුතුමා වැනි අයත් සමග සාකච්ඡා කරන්නත්. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ආනන්ද නන්ද රාහුල ආදී මහරහතන් වහන්සේලා ආශ්‍රය කරන්නත් අපිට හැකියාව තියෙනවා. අන්න ඒකට තමයි පුහුණු වීම කියලා කියන්නේ. අන්න ඒක තමයි කුසලතාවය කියලා කියන්නේ. අන්න ඒක තමයි ධර්මයෙන් වඩාගත් සිත් ඇතේ කියලා කියන්නේ. අගුණ දුර්වලකම් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ දුර්වලකම් ක්‍රමානුකූලව හදන්න ඕන. බොහෝම දරුණු ස්වාමිවරු ස්වාමි දියණිවරු හදාගෙන තියෙනවා. බොහෝම හොඳ ස්වාමිවරු ස්වාමි දියණිවරු නරක කරලා තියෙනවා. එහෙම නේද ලෝකේ? තේරෙනවද? මේ හැම දෙයක් වෙනවා. ඒකෝර තමන් දක්ෂ වුණොත් තමන්ට හිමේ සැරේ පුළුවන්. දැන් බලන්න අපේ කුසුම් මෑණියෝ දිගට දිගට භාවනාවට ඇවිල්ලා අපේ අනිත් මහත්තයව දැන් එක් කරගෙන ඇවිල්ලා දැන් ওই බණහමේ ඉස්සර පත්තු පලාතේ ආවේ නැහැ. දැන් කඩේ බින්කමත් කරන දැන් ඇවිල්ලා බණහගෙන ඉන්නවා. කවුද ඒක හැදුවේ? මේ කඩේ බින්කම ඒ කුසුමයි මෑණි මෑණි. එතුමිය දහම්ට නේ එතුමනක් තිබුණේ වෙන වෙන අපි සතියට දෙපාරක් shopping යන් කියන දිබ්බා. ඈ කොහේ කොහරි travel යන්න දිබ්බා. මේ මහත්තයත් ඒ කාලේ හැටියට එයා කැමති වෙනවා ඒකද? එසේ එක හදා ගන්න පුළුවන්, ගොනු කරන ගොනු කර ගන්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලම තමන්ගේ හිත තමන් වඩා ගන්න තරමට ගුණාත්මක වශයෙන් ගොඩනගා ගන්න තරමට ඒක ගලාගෙන යනවා මේ සමාජයට. මේ අපි ඇති කරගන්නේ අපේ යහපත. මේ ඇති කරගන්නේ අපේ තුල සැනසීම. මේ ඇති කරගන්නේ අපේ තුල විද්‍යාව. ඇයි බොරුවක් පස්සේ ගිහිල්ලා තැවෙන්නේ? සත්‍ය වේලාසනේ දැනගෙන නතර වෙන එක තමයි වඩා යහපත්. සත්‍ය වේලාසනින් දැනගෙන අපි නතර වෙන එකයි කරන්න ඕන. මිරිඟුවක් පස්සේ දුවලා ගිහිල්ලා තැවෙන එකේ තේරුමක් නෑ. තේරුණානේ? අපි අර කීවන්ටද කියන්නේ දුවන මුවන් දැක නෙළූ පලා අතහරින්න එපා කියලා. ඒ වගේ මේ ලෝකේ මිනිස්සුයෝ අර ඒ ගුණාංගේම තියෙනවා මේ පලාවල. හැබැයි ඒකේ මස් තියෙන්නේ මේකේ මේ එළවලු වර්ගයක් තියෙන්නේ. ඒ යකඩ ඒ විටමින් ටික මේකේ පලාවලක් තියෙනවා. ඔබ මේක දාලා දුවන්න එපා. ඒක පස්සේ ඔබ පලා මිටි වටින් නැති වෙන්න පුළුවන්. ඔබ පලා මුටි මිටි ඉන්න මොකද අර දුවනවා. එතන අහිමි වෙන දේවල් පස්සේ දුවල ඉවර වෙලා තියෙන දේත් අහිමි කරගන්න එපා කියන පණිවිඩේ ඕන ලබා දෙනවා. එතකොට අපේ මනස අපි තේරුම් ගන්න ඕන අපිට අයිති මොකද්ද? ඒ අයිති වූ තැන තමයි නතර වෙච්ච ගමම්ම පින්නතුනේ හිතට පුදුම සහනයක් තියෙනවා. අයිති වෙච්ච තැන තමන් ස්වභාවිකව නතර වුණොත් එයාලඟ තණ්හාව නැහැ. ලෝභය නැහැ. දුවගෙන යන ස්වභාවය නැහැ. එයා ස්වභාවිකත්වයේ තුල ඉඳලා ස්වභාවිකත්වයේ තුලින් ජීවත් වෙන්නත්, දියුණු වෙන්නත්, පවතින්නත්, කතා කරන්නත්, හිතන්නත් එයා පුරුදු වෙන්න පටන් ගන්නවා. එතෙන්ට ඥානය හදාගන්නේ මේ හිතේ තියෙන අර කැටි වෙච්ච දාහය දුරු වෙලා දුරු වෙලා දුරු වෙලා දුරු වෙලා දුරු වෙලා නිදහස් වෙලා අහෝසි වෙලා ගිහිල්ලා නෙවුණු ඉන්ද්‍රියන් ලැබෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය. ඇහැට පේන දේත් එක ගැටෙන්නේ නැතුව ඉන්නවයි කියලා නෙමෙයි. යාට ගැටෙන්නේ නැතුව ඉන්න හරි ගැටෙන්න හරි එහෙම කාරණයක් ඕනේ නැහැ. යා ඇතුළතින්ම අවබෝධය තුළින් පැනලාගිලා තියෙනවා. නිකන් බොරුවට මේ ඔය දැකලා හිතන්න එපයි කියනවා, අහලා ඒ ගැන දිගින් දිගට යන්න එපයි කියනවා. ඒව මහ මෝඩ කතා. ත්‍රිපිටකේ බලාගෙන හොඳට අපේ ඉන්න සමහර අය අනවබෝධයෙන් ධර්ම දේශනා කරන ඒවා මම අහනවා. අපිට තියෙනවා නාලිකා ටික. ඉතින් මට ඇත්තෙන්ම හිතෙනවා පවුනේ මිනිස්සු නම් මේ වගේ නෙමෙයි. පෙරලා දාස් ගණන් හරි උගත් පඬිත අම්මලා සමාජයේ ඉහළ රස්සාවල් කරන රැකියාවල් කරන අය ඔළුව වනවන පොත්වල ලියනවා 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 ලියනවා. ඒක හරියට පෙන්නුතුනේ අසූචි පිරුණු කලයක්. හොඳට අර ආවරණය කරන පේපර් ගෙනල්ලා ආවරණය කරලා මල් ගහලා තොරන් ගහලා ලස්සන කරලා තියෙනවා. කතා කරන්න ගියාම අර අසූචි පිරුණු කලය දායාද කරනවා. අසූචි පිරුණු කලයක් තියාගෙන ඉන්නෝ ලස්සන කරලා හැඩ කරලා. මේ ඇති වැඩක් නැහැ. කටේ නමෝ බුද්ධාය හිතේ අසූචි. වැඩක් නැහැ. කටෙත් නමෝ බුද්ධාය වෙනෝ නමෝ බුද්ධාය කියන්න ඕන බුදුහාමුදුරුවන්ට. එක එක මිනිස්සු හම්බුනාම නමෝ බුද්ධයි කියලා හරියන්නේ නැහැ. මොකෝ මේ මිනිහා බුදු හිණෙක්ගේ? ටෙලිෆෝන් කෝල් දුන්නාම නමෝ බුද්ධයි කියලා හරියන්නේ නැහැ. මොකද කතා කරන්නේ බුදුහාමුදුරුවෝ කියන්න දෙන්නේ මම බුදුහාමුදුරුවෝ නෙමෙයි කියලා කතා කරන්නේ. තෙරුවන් සරණයි කිව්වට කමන්නේ. මේ එක එක මෝඩ පුරුදු පුරුදු කිරීම කරනවා. ඒක විද්‍යාත්මක බවක් තියෙන එක. ඒ පැත්තේ තියෙනවද නම බුද්ධාය? යකිසි ඒක අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. ඇයි තෙරුවන් සරණයි කිව්වා? මොකද අපිට කියලා වෙනම මොඩලයක් අපි හදන්න ඕනේ. හොඳ දේ ලෝකේ කවදත් අරගෙන බුදුහාමුදුරුවෝ නරක දේ බැහැර කරේ. ඒ අවබෝධයටපත් වෙන ධහමක් තියෙනවා. අවබෝධ වූ කෙනෙකුගෙන් මේක sannivedane වෙන්නේ පින්නතුනේ චිත්ත තරංගයක් වගේ. හිතන්නකෝ මේ වචන ටික කාටවත් කටපාඩම් කරලා කියන්න පුළුවන් කියලා. කටපාඩම් කරලා කියන්න බෑ. කියන කට්ටිය හිටියා. හැබැයි වැඩි කලක් යන්නේ නැතුව ඒක මුලාවක් කියලා මිනිස්සුන්ට තේරුණා. ඒ මිනිස්සු ආයේ සමහර අය මූණ දෙන්න බැරි කමට එන්නේ. සමහර අය ලැජ්ජාව වහගෙන ආය ආවා. ඒ කියන්නේ 2020 රාතුන් 100ක් බිහි වෙන්න ගියා එක්කෙනෙක්. පස්සේ බලනකොට ලෝක මුලාවක් කරලා මිනිස්සයා. ඉතින් ප්‍රඥාවෙන් අවදීයෙන් කටයුතු කරනකොට කල්යාණ මිත්‍රත්වයේ දුර්ලභයි. ඒ දුර්ලභත්වයේ තුල සමන්ට ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් මේ ඥානය කියන එක ප්‍රඥාව කියන එක හරිය වැදගත්. ඒ කාන්තාවගේ දුර්වල පැත්තක් තමයි මේ ඥානය කියන එක. ශ්‍රද්ධාව පැත්ත ඉහළයි. පිරිමින්ගේ ශ්‍රද්ධාව පැත්ත අඩුයි, ප්‍රඥාව පැත්ත ඉහළයි. ඒ කියන්නේ පිරිමියාව ටක් ගාලා අල්ල ගන්නවා මේක. කාන්තාවට එකක් මේක හැමින්. මොකද ඒගොල්ලෝ හැංගීම් බර වැඩි, ලයන්විත වැඩි. ඒගොල්ලෝ තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒක ලයන්විත බව දරුසෙනියස මේ ස්වාමියාට තියෙන භක්තිය, පවුලට බැඳීම, සමාජයට බැඳීම, ශ්‍රද්ධා ගුණයෙන් වැඩිපුර බරගතියක් ස්වභාවයෙන් තියෙනවා. ඒ නිසා තමයි අපි ජීවත් වෙන්නේ. නැත්තම් ඉතින් කවුරු වුණා ඉතින් පිරිමි කී දෙනාද ඉන්නේ නේද? දැන් මෙතනත් කී දෙනාද ඉන්නේ? උපාසක අම්මලා නිසා තමයි හාමුදුරු කෙනෙක් ජීවත් වෙන්නේ. මුමුල ඉඳලම මේ උපකාරක ශක්තියින් බහුතරයක් තියෙන්නේ. මේ උපාසක මෑණවරු මහත්තුරු උදව් කරත් උපාසක අම්මගෙන් අහලා තමයි උදව් කරන්නේ. ඒක තමයි ස්වභාවය, නීතිය. ඒ නිසා උතුමිය ප්‍රඥාව කියන ගුණය වර්ධනය කරගන්න ඕන වැඩිපුර. ප්‍රඥාව කියන ගුණය වර්ධනය කරගත්තාම ඒක වැඩි වෙන්නත් හොඳ නැහැ, අඩු වෙන්නත් හොඳ නැහැ, සමබරව තියාගත්තට පස්සේ අපිට තේරෙනවා ඇස් ඇති මිනිස්සෙකුට මෙහෙම ඉස්සරහට එනකොට මේ එන්නේ කවුද 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 කියලා පේන්න පටන් ගන්නවා. එන වාහන පේනවා, මේ ලොරියක් එන්නේ, මේ කාර් එකක් එන්නේ, මේ නිල් පාට එකක් එන්නේ, මේ සුදු පාට එකක් එන්නේ, තේරෙනවා. එයා අවශ්‍ය ප්‍රමාණයට පාරෙන් අයින් වෙන්න එයා දන්නවා. අවශ්‍ය ප්‍රමාණයට එයා ක්‍රියා කරන්න දැනගන්නවා. අන්න ඒකට ප්‍රඥාව, දැන ගැනීම, හඳුනා ගැනීම, මේ මොහොතේ තියෙන தත්වය තේරුම් ගැනීම, ඒ தත්වයට හේතු තේරුම් කර ගැනීම, ඒක දුරු කිරීමට අවශ්‍ය කරන මාර්ගය තේරුම් ගැනීම ආදී දේවල් ටික සිද්ධ වෙනවා ප්‍රඥාවේ. ප්‍රඥාවන්තයන්ද මොකක්ද ඒකයි. ප්‍රඥාව හරියට ඕන. ඉතින් මේ ප්‍රඥාව නිවිනිවි පත්තු වෙන බල්බ් එකක් වගේ ඇති. ඒක දැල් වෙන්න ඕන. ඒක දැල් වෙලා වඩාත් ආලෝකමත් වෙන්න ඕන. හිරු වගේ ආලෝකමත් වෙන්න ඕන. එහෙම ආලෝකමත් වුණාම ගහේ, කොළේ, වැලේ, මලේ, පෙති, රොන් ආදිය මේ සියල්ල පේනවා මේ හිරු හොඳින් පෑවුවාම. ඉතින් වරින් වර වලාකුළු වලින් වැහෙනවා. කමන්නේ ආයේ ඒක නැති වෙලා ගියන හිරුම බබලනවා. ඒ නිසා අපේ ප්‍රඥාව සිහිය අවදි ඇති කරගන්න කුමක් සඳහාද? නිදහස සඳහා, විමුක්තිය සඳහා, නිවීම සඳහා, සහනය සඳහා. මෙන්න මේ වේදනාත්මක ගුලිය පැත්තකට විසිකිරීමම තමයි නිවන් දකින්නමයි කියන්නේ. මොකද වේදනාවෙන් කරන්න පුච්චන එකනේ. වේදනාව මොනතරම් දරුණුද කියන එක නාගසේන මහරහතන් වහන්සේ මතක් කරා. ඔබ තියාගන්න එක අතක ගිනි අඟුරක් කියන. පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. ඒක තියාගෙන ඉන්න බෑ. තාතකර තියාගන්න කියන අයිස් කැටයක්. අද කාලේ සීත කරන තිබුණේ නැහැ වගේ ඒ කාලේ සීත කරන අද කාලේ වගේ නේ සීත කරන තිබුණේ නැහැ. නමුත් අයිස් කැට තිබුණද නැද්ද? අයිස් කැට තිබුණා. ඇලේ දොලේ මිදිලා තිබ්බා. වතුර කෝප්පේ මිදිලා තිබ්බා හීතල කාලේට. ඉතින් අයිස් කැට තියෙනවා. ඉතින් ඒ කාලේ උපමාව ගත්තා. ඒක අයිස් කැටයක් තියාගන්න පුළුවන්. ඒකත් තියාගෙන ඉන්න පුළුවන්. අයිස් කැටයක්. ඒත් අපහසුයි. අයිස් කැටෙත් අපහසුයි. ඒකත් පිච්චෙනවා. ඒකත් අතහරින්න. ආන්න ඒ වගේ මොනතරම් ගුණාත්මක රසාස්වාදයක් වුණත් මොකද්ද ඒකෙන් කරන්නේ? දවනවා, පුච්චනවා. ඒක තේරුම් ගන්න ඕන. මොනම රසාස්වාදයකවත් ඇලෙන්න ඕනේ නැහැ. අතහැරිලා එයාට පුළුවන් රසාස්වාදයක් ඊළඟට විඳින්න වේදනාවක් ඇති නොවන ප්‍රමාණයට. දැන් අපි මේ AC එකක් දානකොට අපි දාගන්නේ වේදනාවක් නැති වෙන ප්‍රමාණය. දැන් අපි මේක දාලා තියෙන්නේ 26ට. දැන් සාමාන්‍ය වැඩි සීතල වුණාමත් හරි කරදරයි. ගැහෙනවා. වේදනාවක් නැති ප්‍රමාණයක දාගත්තා. දැන් මේ සසර මුලාවට දැවීමට 10ට හේතු වෙන්නේ මොනම පැත්තකින් හරි ඒකේ ප්‍රමාණය ඉක්මවා ගියාම තමයි 10ක් ඇති වෙන්නේ. ප්‍රමාණය සීමා කරගත්තාම 10ක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ නිරන්තරයෙන්ම හොයන්න ඕන. හරි දැන් මම කොතනද ඉන්නේ? මම කවුද? මම ඉන්නේ කොතනද? මම කවුද? මොකද ඒකට උත්තරේ? තමා ඉන්නේ කොතනද? තමන් කවුද? ඔබට තේරෙනවද මමෙක් නැති අවකාශයක් තියෙනවා කියලා? එහෙම තේරෙන්නේ නැහැ. මමෙක් ඉන්නවා කියලා තේරෙනවද? මම කියලා කෙනෙක් ඉන්නවා. ඒ මම හොඳයිද නරකයිද? හොඳක් දකින්න බෑ එතන. ඒ කියන්නේ ටිකක් හොඳයි. අවබෝධයටපත් වෙන්න මම කියන කෙනා ඉන්න ඕන. කවුද ඔබ කිව්වේ? මට ඒක හිතෙච්ච එක. ඒක වැරදි සිතුවිල්ල. මම කියන කෙනා ඉන්න ඕනේ. මම කියන එකක් තියෙන නිසා තමයි මමත්වයෙන් තොර කියන දහමක් නිර්මාණය වෙන්නේ. නමුත් මමත්වය දුරු කරන මාර්ගයේ යන්න මම ඉන්න ඕනේ නැහැ. දැන් මෙතන මෙහෙම කොල කෑල්ලක් තියෙන නිසා තමයි අපි මේ කොල කෑල්ල අයින් කරන්නේ. නමුත් කොල කෑල්ල තියෙන්න ඕනේ නැහැ මෙතන කොල කෑල්ල අයින් කරන්න. ඒක කනව තේරෙනවද මොකද්ද කියන්නේ? දැන් මේ තුමේ කියන විදියට දුමේ හිතාගෙන ඉන්න මේ මමත්වයට පුළුවන් මමත්වය දුරු කරන්න කියලා. එහෙමද? වැරදිනේ. සම්පූර්ණ වැරදි. ඔය චින්තනයේ හිටියනම් එහෙම දිගට සෑහෙන්න ලොකු පසුබෑමකටපත් වෙනවා. සම්පූර්ණ වැරදි. ඒ මමත්වයේ දුරු කිරීම දකින්නත් මමෙක් ඉන්න ඕන. සම්පූර්ණ වැරදි. ඔන්න මොනරාගල ඉතිහාම දෙන විපාක. දුර ඉතිහාම දෙන විපාක ටිකක් හරි බණ අහලා එතෙන්ට ඇවිල්ලා තිනවා. ඒ පැත්තේ බලු බල්ලේ බණ අහන්නේ නැහැ. කවුරුවත් අහන්නේ නැහැ. ආඩර කියලා දුන්නත් මේ මිනිස්සු ඒ විවේචනය කරනවා. ඔබතුමේ බොහොම හොඳයි. ওই පොඩි චූටි කැටලුවක් තියෙන. පොඩි තනක් තියෙන. මමත්වයේ ගුණයකින් නෙමෙයි අපි බණ අහන්න ඕන. මමත්වයේ ඥානයකින් ගුණයකින් නෙමෙයි අපි මමත්වය දුරු කරන්න තියෙන්නේ. ඒක මෙහෙම දෙයක්. ධර්මය කියන්නේ අපේ මමත්වයේ කරා ලබා ගන්න දෙයක් නෙමෙයි. ධර්මය කියන්නේ ඇත්ත වශයෙන්ම ධර්ම අවබෝධයකදී පවා පින්නතුනේ ලබන දෙයක් නැහැ. කිසිම දෙයක් ලබන්නේ නැහැ අපි. හොඳ මතක තියාගන්න කියන එක තේරෙනවද? ධර්ම අවබෝධයක් කියන එකේදී කිසි දෙයක් ලබන දෙයක් නැහැ, ලබන දෙයක් නැහැ. මොකද්ද තියෙන්නේ? අතහැරන දෙයක් පමණයි. ලබන දෙයක් නැහැ, මාර්ගඵලවත් ලබන්නේ. මාර්ගඵල අතහැරෙනවා. සෝහාන් මාර්ගඵලයේ අතහැරුණා. සකදාගාමි මාර්ගඵලයේ අතහැරුණා. අනාගාමි මාර්ගඵලයේ අතහැරුණා. අරිහත් මාර්ගඵලයේ අතහැරුණා. පුතජ්ජන ඵලයේ අතහැරුණා. ඒකත් ඵලයක්නේ. ඒකත් හේතුවේ ඵලයක් තමයි පුතජ්ජන භාවය කියන්නේ. මිනිස් භව කියන එකේ මනුෂ්‍යත්වය කියන්නේ ඒකත් හේතුන්ගේ ඵලයක්. ඒ සියලුම ඵලනේ ලෝකේ තියෙන මේ ඔක්කොම ඵල අතහැරෙනවා. ඊට පස්සේ මොනවද ඉතුරු? අශේෂ විරාග නිරෝධය. මොකද ඉතුරු නැහැ. අන්න ඒකට කියනවා අරහත්වය. සියලු අර හර සිඳලුවා. ඉතුරු නැත. ඉතුරු තියෙනවා නම් අරහත්වයක් කොහෙද? එයයි අරහත්වය. මේ ලෝකයේ නොයෙකුත් ලෞකික ධර්ම ලබා ගැනීම සඳහා මිනිස්සු මාළු අල්ලන්න වගේම දැල්ෙලනවා. ඒ සමහර වෙලාවට සමහර නෝන මහත්ය හොයාගත්තේ දැලක් එලලානේ. සමහර මහත්තුරු නෝන හොයාගත්තේ දැලක් එලලා තමයි. අර මහත්ය ඉනහයින සමහර හැට දැලක් එලලා. ඒ වගේ මේ ලෝකේ නොයෙකුත් නොයෙකුත් දේවල් ලබා ගැනීම සඳහා, රස කර ගැනීම සඳහා දැලක් කෙලනවා. ඒකනි ස්වභාවය. දැලක් කෙලනවා. හැබැයි නිවන විතරක් ඔය දැල් එලලා හොයාගන්න බෑ. මොකද මේක මමත්වය විසින් කරන වැඩක් නෙමේ, මමත්වය දුරු කිරීම. ඔබතුමියගේ ඇහි බඹ උඩ මොනවද දැන් තියෙන්නේ? මේ මෙතන මොනවද තියෙනවා? අතගාල තමයි බලන්නේ. ඈ? අතගාල තියෙන. එතකොට ඇහි දින දේ කොහොමද පේන්නේ? ඇහි බඹේ උඩ පේන්නේ නැත්තම් ඇහි තියෙන දේ කොහොමද පේන්නේ? හොඳට බලන්න. ඇහි තියෙන දේ මම අහන්නේ. ඇහි බඹේ උඩ තියෙන දේත් පේන්නේ නැත්තම්? ඔව්. ඇහැ තරම් සමීප නැහැ නේ. ඇහැට වඩා පොඩ්ඩක් දුරයි. අඟලක් විතර දුරයි නේ ඇහි බඹේ. ඇහි බඹේ උඩ තියෙන දේ පේන්නේ නැත්තම් ඇහි තියෙන දේ කිසිසේත් නෑ. එහෙනම් කොහොමද මම දකින්නේ? මම දකින්නේ කොහොමද? ඔන්න දැන් හොයාගන්න ක්‍රමේ හදාගන්න. මම දකින්නේ කොහොමද? මම ඉන්නේ ඇහි. අපිට උගන්වලා තියෙන්නේ යටහත් පහත් ගති පැවතුම් ඇති. යටහත් ධර්ම මොනවද? මේ සංගුණෙහි මිහිත් කියලා කියන තැන්වලත් කියනවා මේ යටහත් පහත් පැවතුම් ඇති බවද කියලා එහෙම කියනවා. මොන විදිලැජ්ජ නැති වැරද මේ ළමයින්ට උගන්වන්නේ? යටහත් කාටද යටත් වෙන්න ඕන? අහන්න කාටද යටත් වෙන්න ඕන කියලා. පහ කාටද පහත් වෙන්නේ? කවුද මාව පහත් කරගන්න කැමති? කවුද උසස් කෙනා? ඇයි මේ දරුවන්ට මේ වගේ දේවල් උගන්වන්නේ? මේ දහම් පාසල් වල උගන්වන අයත් ඉන්නවා. ඇයි මේ වගේ සකඩ දේවල් උගන්වන්නේ? බයින්න ඕනකට නපුරු වචන උනක. ඇයි මේ බෞද්ධ දරුවන්ගේ කොන්ද කැඩුවේ දහම් පාසල? දහම් පාසල් නොගිය දරුවෝ හොඳින් ඉන්නවා. දහම් පාසල් ගියේ කා විනාසයි. උසස් විශිෂ්ට පැවතුම් ඇති බවද. එනිසා ධර්මයේ තුල හැම තිස්සෙම උසස් විශිෂ්ට වෙන්න ඕන. මං කැමති මාව අභිභවා යන මිනිස්සුන්ට, මට වඩා හොඳට කල්පනා කරන අයට, මට වඩා හොඳට දකින අයට, මට වඩා හොඳ දෙයක් ඒ තුල දකින මිනිස්සයට මං හරි කැමති. මට වඩා ඉහළ යන්න ඕන. මේ එන පින්නතුන් ඔක්කොම මට වඩා ඉහළ යන්න ඕන. මොකද මේ එහෙම ඉහළ ගියාට මං අමනාප නැහැ. මොකද මං කන්ද හැටියට නේ, මට කන්ද හැටියට වාසය කරන්න පුළුවන් ඔබට ඉහළට යන්න කියලා. කන්ද ඉරිසියා නැහැ ඉහළට යන මිනිස්සු ගැන. මොකද එයා ඉන්නේ කන්ද හැටියට. එයා කන්ද නගින කෙනෙක් හැටියට නෙමෙයි ඉන්නේ, එයා කන්ද හැටියට ඉන්නේ. ඒ නිසා කන්ද හැටියට වාසය කරන මාට ඉහළට යන මිනිසුන් පිළිබඳව ඉරිසියා නැත. කැමති ඒ කන්ද නගින්න ඕන. ඒ නිසා ධර්ම කරුණු කියන්න 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 ඒවන් යට වෙන්න නෙමෙයි ඕන. ඒව පෙරලගෙන නැගිටින්න ඕන. ප්‍රශ්න වලින් ලෝකේ බනින්න බනින්න, චෝදනා කරන්න කරන්න, නිඳා කරන්න කරන්න, අපහාස කරන්න කරන්න ලෝක මිනිස්සු වැටෙනවා. හරි මිනිස්සු, ඥානවන්ත මිනිස්සු නැගිටිනවා. ඔබේ තුමියගේ මනස තියෙන්නේ කොයි කොතනද හැදිලා තියෙන්නේ? අභියෝග වලින් වැටි 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 දුක් විඳිනවද? එහෙම නැත්නම් පෙරලගෙන 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 ගොඩට එනවද කියලා. වලක වැටිච්ච බූරුවෙක් හිටියලු. ඉතින් මේ හාමුදුරුවෝ කල්පනා කරලු, දැන් මේ බූරුව ගන්න හතර පහ දිනක් ඇත්තෙත් නෑ, මට තනියෙන් ගන්නත් බෑ. හාමුදුරු කර වැඩි ළඟපාත තියෙන මේ පස් කන්දෙන් පස් ටික ටික අරගෙන ඉවර වෙලා බූරුවගේ කොන්ද උඩට දැම්මලු. කොන්ද උඩට දානකොට බූරුව මුලින් හිටවලු, මාව වලලාන්න තමයි හදන්නේ, මාව මරන්න තමයි හදන්නේ කියලා. එයා ඉතින් කොන්ද උඩට ඇටෙනෝනේ වලට පස් දානකොට. බූරුවත් නිකන් හිටියේ නෑ, පස් දාන්න දාන්න එයා පොඩ්ඩක් අඩිය බුරුල් කරලා උඩට ගත්තා. පස් ටිකක් දානකොට එයා අඩිය බුරුල් කරලා උඩට එනවා. පස් ටික උඩට නගිනවා. හාමුදුරුව වල පිරෙන්නම පස් පෙරෙව්වා. බූරුවට මොකද වුනේ? බූරුව ගොඩ ගියා. පස්සේ තමයි තේරුනේ, ආන්න ඔබ මතට, ඔබේ කොන්ද මතට දාන අර පස් අභියෝග ධර්ම කරුණ වල ඔබ මොකද කරන්නේ? ඒව එක වැටෙන්න එපා, ඒකට යට වෙන්න එපා. ඒකත් එක පැන නැගෙන්න, ඒක ගැන හිතන්න, ඒකත් එක ඉස්මතු වෙලා බලන්න. බූරුවත් එහෙම ගලා නම් ඇයි දෙයියනේ මේ බූරුවන්ට මේක බැරි? බූරුවත් එහෙම ගලා නම් ඇයි මේ බූරුවන්ට බැරි? නැගිටින්. අග්‍ර වෙන්න, ජේෂ්ඨ වෙන්න, ශ්‍රේෂ්ඨ වෙන්න, ඒකයි දහම. කාටවත් යටත් වෙන්න එපා. යටත් කරන්න මිනිස්සෙක් ඉන්නවනම් කවුද ඔහු කියලා හොයන්න පොඩ්ඩක්. බුදු කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ බුදු කෙනෙකුට යටත් වාසී පිරිසක් හදන්න. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මට යටත් පිරිසක් හදන්න. මං වගේම ඔහු මඩත් වැඩිය හොඳට බණ ටික ධර්ම ටික කියන හාමුදුරුවරුත් ඉන්නවා. බිහි වෙලා ගිහි පින්නතුරුත් ඉන්න බෙහෙලා. ඒ ගැන තේින්න මට සන්තෝෂයි. මගේ ධර්ම දේශනා ටික මහල මම නංගන් වලින් කිව්වේ නැතුව මේ රටේ ප්‍රසිද්ධම බණ කියන සායන්හන්සර බොහෝ දෙනෙක් මගේ බණ අහලා තියෙනවා. ධර්මය හොඳින් අවබෝධ කරගෙන දේශනා කරන සායන්හන්සලත් ඉන්නෝ. එතරම් අවබෝධයක් නැතුව හරි ධර්මයේ අහමින් අර කසපාර ඉස්සරහින් යනවා වගේ ධර්මයට යම් කිසි පෙළඹවීමක් කරගෙන යන හාමුදුරන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා ධර්මයේ තුරු නැගී සිටින්න ඕන සියලු දෙනා. නැම මේ කරුණ දේශනා කරනකොට මම දැක්කා ඔබ මේ ඒ කරුණ වලින් නිකන් වැහෙනවා වගේ ගතියක්. ඔව් ඒකෙන් මම අර එහෙම කිව්වේ අර කතන්දරේ මතක් කරේ. ඒ නැගිටින්න ඕන. ඒකට තමයි කැමති. ඉස්සර තමයි තිබුණේ ඔව් පඬිත කතා කියන්න එපා මේක කියන්න එපා කියලා. නෑ අපි අපි උත්තරේ දෙන විදිය සමහර වෙලාවට රිදෙනවා වෙන්න පුළුවන් අර කොන්ද උඩට පස් දානවා වගේ. නමුත් අපි කොන්ද උඩට පස් දාන්නේ පස් උඩට නැගපන් කියලා අදහසින්. වලලාන්න නෙමෙයි. මේ පස් ටික දැම්මම මේ පස් කොට උඩට නගින්න කියලා කියන්නේ. පස් උඩ පස් උඩින් ඊට අකට උඩට ඇවිල්ලා ඉක්මලා යන්න. හැබැයි අපි ධර්මයේ නැති තැනකින් ධර්මයේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒකයි අපිට මෙච්චර කාලයක් වුණේ. අපි කොච්චර මහානාහිමිවරු හිටියත් හාමුදුරුවරු හිටියත් උන්වහන්සේලා සමහර අය ඇත්ත කිව්ව සමහර අය දන්නේම නැහැ ඔය මොකක් හරි බලාගෙන ඉන්නෝ පොතක් බඩක් බලාගෙන ඉන්නෝ කියලා කියන එච්චර. විශිෂ්ට ධර්මයක් තියෙනවා. උජුපටිපන්න භාවය හරීම වැදගත් දෙයක්. ඒ කියන්නේ ඉරියට ඉස්සරහින් අලියෙක් ආවත් ඌ පෙරලගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම හයියක් තමන්ගේ මනස ඇතුළේ තියෙනවද නැද්ද කියලා බලන්න. කතරගම එහෙම යනවනේ නේද? අලි ඉන්නවනේ සෑහෙන්නේ නේ. කැලෙබ් බඳලා ඉන්නවා. ඔය අලියෙක් එනවා මේ ඉස්සරහට ගඩ බිඩි ගාලා. මොකද කරන්නේ? හිතන හයියක් අරගන්න ඕන මේ අලිය දෙබෑ කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. තියෙනවද එහෙම හයියක්? ඒ අදිෂ්ඨානේ ඒ ශක්තිය හදන්න ඕන. ඔහොම අලියෙක් නෙමෙයි මගේ ගුරුවරයා ඇව්වේ මට. එයා ඇහුවා පෘථුවිය පෙරලගෙන ඔයාගේ ඇඟට ආවොත් ඔයා මොකද කරන්න කියලා. ලෝක බෝලේ අලියෙක් නම් පොඩි සතෙක්නේ. මං කිව්වා මං අතින් ගහනවා ඒක හතරට කැඩිලා දෙකට කැඩිලා විසිරලා යන පළදු වෙන දස හතර විසිරෙන්න මං අතින් එක පාරෙන් ගහනවා කිව්වා. ඉතින් ඔබට බැරිද මේ ආලි පෘථුවියත් එක්ක බලනකොට අලියා කියන්නේ බොහොම පොඩිනේ. ඊට ඒ කාලේ රහතන් වහන්සේ කෙනෙක් හැටියට හිතාගෙන හිටපු සාමණේර වහන්සේ කෙනෙක්ගේ මානෙ බිඳලා තින්නෙත් උමයි. අලියෙක් මවලෙව්ව හරේ මේ කියලා ලොකු කතන්දර තියෙනවා. අලියෙක් මවලෙව්ව නෙමේ ඇහුවා ඔබ ඉස්සරහට අලියෙක් එනවා ඇතෙක් හොඬ අකුලාගෙන ගහන්න. මොකද කරන්නේ? කිව්වා බෑ මම දුවනෝ මම දුවනෝ. එයාට පේනෝ එයාගේ මනස තුල මේ යාව දුවනෝ කියලා. ඒ කියන්නේ අදහස් වෙන්නේ අභියෝග වලට බය ගැතිය වෙනවා. එයා කායික වශයෙන් අලිංගි ගුටි ගාලා මැරෙන්නේ නැහැ. මනස එතෙන්ට ශක්තිමත්. අලියේ দমনය කරන්න පව මනස ශක්තිය. මනස ශක්තිමත් නම් එතෙන් අවශ්‍ය කරන උපාය මාර්ගික ශක්තිය එතන සැකසෙනවා. මනස යම් තැනකට සූදානම් නම් එතෙන්ට තමගේ ආධ්‍යාත්මික සහ බාහිර වටපිටාව එතෙන්ට අවශ්‍ය කරන ශක්තිය සැකසෙනවා. ඒ සංවර්ධනය තියෙනවා. ඒ ගැන සතුට වෙනවා. ඒක බොහොම හොඳයි. තව වීර්යය වඩන්න, තව ප්‍රඥාව වඩන්න, තව සීය වඩන්න. දැන් අර මෙතුමා කිව්ව මතකයිනේ. නිවාඩු දාලා එක දිගට පැය අටේ බණ ඇහුව සතියක්. ඒ නිසා දැන් සමහර අයගේ අර ප්‍රමාණයට යම් ආකාරයකට සිත යම් ප්‍රමාණයකට සැහැල්ලු කරගන්න බණක් අහලා එදා වේල හරි හම්බ කරගන්න ඇත්තින එදා වේල. ඉතින් ප්‍රශ්න ටීකට මූණ දෙනවා, ගැටළු ටීකට මූණ දෙනවා, බණක් ඇහුවාම හරියට නිකන් වොෂ් එකක් දැම්මා වගේ මනස පොඩ්ඩක් සැහැල්ලු කරගන්න. ඒක හොඳයි එදා වේලට. එදා වේලට ඔහොම හම්බ කරගෙන අනුංගිලි ඉඳන් වතුර බොනෝ වගේ ඉඳලා හරියන්නේ නැහැ. අප්‍රමාදීව තමා තුලින් ධර්මයේ උපදින මට්ටමට තමන් හදා ගන්න ඕන. තැවෙන්නත් එපා, ගරහන්නත් එපා, දුක් වෙන්නත් එපා. ලෝකෙ කිසි දෙයක් වෙනුවෙන් මක් නිසාද යත් ඔබ ආවේ තනියෙන්, යන්නේ තනියෙන්. මේ බස් හෝල්ට් එකේ හමු වෙච්ච කට්ටිය, ස්වාමියා, දරුවෝ, ඥාති, හිතවතුන්, ධනය, ගේ දොර, වතු පිටි, ඉඩම් කඩම්, හරක බාන, ඒ කෙත් වතු ඔක්කොම බස් හෝල්ට් එකේ තියෙන දේවල්. එනිසා බස් හෝල්ට් එකේ කට්ටියත් එක්ක තරහ වෙන්නත් එපා. ඒගොල්ලොත් එක සුහදව ඉන්න. හැබැයි තනියෙන් ආවේ තනියෙන් යන්නේ කියලා මතක තියාගන්න. තමන්ගේ බස් එක ආවහම ඒක තියාගත්තාම අපි දැනගන්නවා අර යන තැන හදාගන්න හිත. සම්මුතිය පරමාර්ථය පටලව ගන්න එපා. සම්මුතියක් විදිහට ගලාගෙන යන දෙන්න. ආධ්‍යාත්මික චින්තනය, දර්ශනය, විෂන් එක, සම්මා දිට්ඨිය හදාගන්න. සන්තේරණ නේද තමගේ මනස තව උජිපටිපන්න වෙන්න ඕන කියලා, ඥායපටිපන්න වෙන්න ඕන කියලා. ආන්න සංඝ ගුණ මෙතන ගොඩ නැගෙන්න ඕන නිවන් දකින්න. පුරුදු කරන්න ඕන. පුරුදු කළාම තමයි අර ක්‍රීඩාවක් පුරුදු කරන කෙනෙක්ගේ කය පන්නරේ වෙනවා වගේ මෙතන හිත පන්නරේ වෙනවා, ඥානේ පන්නරේ වෙනවා. හිත බණ්ඩරේ වෙනවා කියන වාචනයක් එදෙව්වට චිත්ත චෛතසික රූපයන්ගේ තියෙන ස්වභාවය අවබෝධ වීම තුළ ඇති කරගන්නා වූ කුසලය, කුසල චිත්තය. චිත්තයක උඩ චේතනාව නැහැ. වචන සියල්ලම ලෞකිකයි. ඒ වචන බිඳලා දක්ෂ කෙනා ලබාගත යුතුයි අර්ථය. අපිට විශිෂ්ට සංවේදීතාවයක් තියෙන්න ඕන. නැත්තම් මිනිස්සුන්ගේ වචන වලින් කියන දේවල් වලට රැවටෙනවා. පදපරමය. දැන් මේ රටේ ඉන්නේ බහුතරයක් පදපරමය. ඒ කියන දේ විශ්වාස කරන ඒ මිනිස්සයාට ඒ කියන විදිය හැඩෙන හැඩය කැහැ මෙන්න මෙහෙම කියනවා දේශපාලන කාලෙකට. මම මේ වගේ තුන් ගුණයක් සංවර්ධනය කරනවා මේ රට. මන්ද මං ආවොත් එහෙම මං ඊළඟ වතාවේ කියන්නේ මම මේ වගේ නෙමෙයි, මං දහගුණයක් සංවර්ධනය කරනවා. ශෝක්නි දහගුණයක් කියලා හිතනවා. ඉතින් පදපරමය නේද? හිතන්න බෑ මේ කවුද? මේ මිනිස්සයා කවුද? මෙයාගේ උස කීයද, බලල කීයද, ඈ දැනුම කීයද, පෞරුෂය කොපමණද, මෙයා කරපු දේ මොනවද? එහෙම මොකුත් නෑ. දහගුණයක් කරනවා කියන්නේ ඔන්න කොරයි. ඔය මෝඩ ගෑනු රවට්ටම් යන්නේ සමහර හොර මිනිස්සු එහෙම. අයියෝ බලන්න ඔයාගේ මහත්ය මාර දුක දෙන්නේ. ඔයාට දෙයියෙකුට වගේනේ සලගන්න තියෙන්නේ කියලා එක්කන ඊට පස්සේ කොහෙද ඉන්නේ ගුවන් ඉන්න දණ නැහැ ගහපල්ලේ තමයි නැත්තම් බොඩි නුක. ඇයි පදපරම භාවය නිසා විශිෂ්ට චින්තනය තිබිය යුතුයි. විශිෂ්ට චින්තනය තිබිය යුතුයි. ඍජු බව තිබිය යුතුයි. ආනේ යතුමේ ලෝකේ නොරැවටි ඉස්සරහට ගමන් කරනවා, නොබැදී ඉස්සරහට ගමන් කරනවා. ලැබුණත් හොඳයි කියලා අර සුනාපරන්ත දේශයට ගිය පුන්නහාමුදුරු වගේ ඉන්නවා. දැන්නොත් මොකද කරන්නේ? සුනාපරන්ත දේශය කියන්නේ දැන් ওই මක්කම තියෙන්නේ. අන්නේ ඔය මකුල මහ විහාරේ නෝ දැන් ඔය මිනිස්සු අල්ලා වඳින්නේ, මක්කම් පන්සලට වඳින්නේ. මම දන්නා ඉතිහාසය කියන කතන්දරේ ඒ පුණහාමුදුරුවෝ ගිහිල්ලා හදපු පන්සල, රහතන් වහන්සේ හදපු පන්සල, බුදුහාමුදුරන්ගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්ව ස්ථානය. දැන්නොත් මොකද කරන්නේ? ගැහුවේ නෑනේ කියලා සතුට වෙනවා. ගැහුවොත් මොකද කරන්නේ? ස්වාමීනි අතපය කැඩුවේ නැහැ නේ කියලා සතුටු වෙනවා. අතපය කැඩුවොත් මොකද කරන්නේ? අනේ ඉතින් අතපය කැඩුවා විතරයි නේ මැරුවේ නෑනේ කියලා සන්තෝෂ වෙනවා. මැරුවොත් මොකද කරන්නේ කියලා. සමහර මිනිස්සු ජීවත් වෙලා ඉඳී සියදිවි සාහන කර ගන්නවා. සමහර මිනිස්සු ජීවත් වෙලා ඉඳී මැරිලා අපායටත් යනවා. නමුත් මම මේ උතුම් සද්ධර්මය තේරුම් අරගෙන පූර්ණත්වයට පත් වී මම ඉන්න සිටින මට එයත් සැපක් කියන ස්වාමීනි බාර ගන්නවා. මම නම් එහෙම නැහැ බොරු කියන්න ඕනේ. බැන්නොත් මොකද කරන්නේ? බනින්න පුළුවන් නම් බයිනෝ නැත්තම් නිහඬව ඉන්නේ. ගැහුවොත් මොකද කරන්නේ? ගහන්න බලුවන් අවකාශයක් තියෙනවා නම් ගහනවා නැත්තම් නිකන් ඉන්නවා. අදපයි කඩන්න ආවොත් මොකද කරන්නේ? ඊට කලින් මම උගේ අතරන් දෙක කඩලා අතර දෙනවා නැත්තම් නිකන් ඉන්නවා. ඒ එහෙම කතාවක් කියන්නේ මේ ලෝකේ අවිද්‍යා සහගත පුජ්‍යලයාට විද්‍යාත්මක පුජ්‍යලයා යටත් විය යුතුනේ. එයාගේ ගුටි කෑ යුතුනේ. එයාගෙන් බැනින් හෙලිතුනේ. හරියට පෞසේ ඍජු කරලා හරියට කතා කරන්න ඕන. වැරදි චෝදනා වැරදි ආකාරයෙන් බයිනෝ සරල ටෝක් එකක් දාගෙන එනවා. එයාගේ වචනේ සරණේ තියෙන්නේ. මෙයා මෙච්චර සරුණේ කොහොමද? මොන බලයක් අරගෙනද? මොකද්ද ඒ? අහලා බලන්න ඕන මොකද්ද කරෙන්න ඕන. ටිකක් පෙනේ බුබ්බල අහන්න ඕන. එහෙම ලොකු වෙලා අහන්න ඕන. එතකොට නෑ මොකුත් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ කියලා යනවා. නැත්නම් ඇඟටම ගොඩ වෙනවා. මම රෑදාවලෙක්ම රහතුන්ගේ පොතේ එකක් කතාවක් කියලා තියෙනවා එහෙම එකක්. ඒක පුජ්‍යලයේ කිරිහැර කළා. මමයි පුජ්‍යලයට කරපු දෙ. හැබැයි ඒව හිංසා නැකුත් නැහැ, කරදරයකුත් නැහැ, මුකුත් නැහැ. නමුත් සාමය වෙනුවෙන් යුද්ධය අවශ්‍යද? සාමය වෙනුවෙන් යුද්ධයද ප්‍රකාශ කරන්න අපි කරන්න ඒක කාට හරි කරගෙන යන්න කියන එවැනි දහම මිත්‍යාව ජයගත යුතු නෑ. අර මෝඩ කරුණාව නෑ. අර හනේ පව් ත්‍රස්තවාදීන්ටත් අපේ අයගේ කරුණාව තමයි. අනේ පව් ඒගොල්ලන්ට ඌව වෙයි. ඈ හරියට ඒගොල්ලෝ මේ වගේ ගෙදරට හොරෙක් පැනලා හොරාට ගහන්න මහත්තයා යනකොට ගෙදර ගෑණි මූඩකමට පැනපු ගමන් අල්ලගන්නේ මහත්තයාව අතපය අතර බැඳලා. ඊට පස්සේ හොරා මොකද කරන්නේ? හොරා මහත්තයර දෙකක් නැල්ල දුවනවා. හරි මනුස්සයගේ අද්දකින් අල්ලගත්තට පස්සේ ගහන එකක් අල්ලන්නවත් විදියක් නැහැ. එතකොට කරුණාව නිසා මෝඩකමට ක්‍රියාදාමයක් සිද්ධ කිරීම නිසා ඒ ගෙදර කාන්තාව ඒ ගෙදර මනුස්සයාටම හානියක් සිද්ධ වෙනවා. හොරානේ අල්ලගන්න ඕනේ. දැන් කොහොමද කරන්නේ? දැන් අපේ හාමුදුරුවරු ටික අල්ලගන්නවා. ජාතිය බේරගන්න යන මිනිස්සු අල්ලගන්නවා. රට බේරගන්න යන මිනිස්සු අල්ලගන්නවා. හොරානේ දැල්ලේ දානවා. ඒ බේරණ අයටත් අල්ලගත්ත අයටත් ඔක්කොටම අවසානේ බැටකම සිද්ධ වෙනවා. ප්‍රඥාව කියන්නේ ධනය. ප්‍රඥාව කියන්නේ ධනය, සම්පතක්. තමා සෑම විටම සැඟවී සිටින බව වැටහෙනවාද? මමත්වය සෑම විටම සැඟවී ඇති බව. නොපෙනෙන දිසාවක තමන්ගේ ඇස සෑම විටම අන්ධකාරෙනි. ඇහැ අන්ධකාරය. ඔබ සියලු දෙනාගේ මේ මොහොතේ ඇහැ අන්ධකාරය. ඒ මෙන්ම ඔබේ මමත්වයේ අන්ධකාරය නිරන්තරයෙන්ම සැඟවුණු දිශාවක තියෙනවා. ඔබතුමියට ධර්මයේ මතු වෙනවා. වැහිලා එක පාරට ආයි වලාකුලකින් වැහිනවා වගේ වැහිලා යනවා. ආයි වෙලාවකට හරි ශ්‍රේෂ්ඨ විදියට ආලෝකමත් වෙනවා. ආයි වැහිලා යනවා එක පාරට. මම හිතන්නේ වහින වෙලාවක් වෙන්නේ ඇති. ඒ නිසා ඔය වහින වෙලාවක් වුණාම එහෙම වෙනෝනේ. ඊර පේන්නේ යන එක පාට ගණු ගණ කළු වලාකුලක වැහිලා ගියාම අඳුර වෙනවා. ආන්නේ ගතිය දුරු කරගන්න ධර්මයේ කවලම් කරගන්නෙත් නැතුව, ධර්මයේ දන්නවයි කියලා හිතන්නෙත් නැතුව, දැන් මෙහෙම නිකන් කන තියන් අහලා මදි නලල රැලි ගහගෙන ඇස් කරකව ඔළුවෙන් හිටගෙන බනහන මට්ටමට එන්න ඕන. ඔළුවෙන් හිටගෙන ඉන්නේ මොකද කියලා හවුත් කියන්න ආනන්ද හැමතුමයි නේද? ඔළුවෙන් හිටගෙන බනහන මොකද කියලා හවුත්. එකෙන් අදහස් වෙන්නේ අතිශය සිහියෙන්, කල්පනාවෙන්, විමර්ශනයකින්, අවධානයකින් 100,000ක 1000ට කෝටි ප්‍රකෝටි ගානක සිහියකින් ඔබ මේක අහන්න ඕන කියන එක. ඇයි? ඔය මරවුගුලෙන් ගැලවෙන්නම ඕන. මොනවද? පංච උපාදානස්කන්ධයට හිර වෙච්ච උගුලෙන් ගැලවෙන්න ඕන. භෞතික කිසිවක් ගලවන්න ඕනේ නැහැ. භෞතික දේවල් භෞතිකවමයි. භෞතික දේවල් සම්බන්ධ වෙලා තියෙන පංචස්කන්ධයටයි ID එකටයිනේ. හැඳුරුම්පතටයි පංචස්කන්ධේ තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ස්වාමියා ස්වාමි දියණිය කියන්නේ පංචස්කන්ධෙට. ID එක තියෙන්නේ පංචස්කන්ධෙට. දේපල ටික අයිති පංචස්කන්ධෙට. පංචස්කන්ධේ නැති වෙච්ච එකම දේපල ටික දෙන්නේ. ද රීබර්ත් එකක් ඇවිල්ලා කිව්වොත් මේ ගියාත් මගේ තමයි මේ ඉඩ ගණන් කරලා දෙන්නේ. ඒ පුනර්භවය කියන කීප දෙනෙක් හිටියා දෙන්නේ. මෙහිට අපාර බාසුන්නා කියනගේ පොඩි දරුවෙක් ඉන්න පොඩි ගෑනුලා මේ රේල් පාරක් ළඟින් යද්දි මේ කිට්ටුව. ගෙදර ඉන්න ගමන් කියනවලු මේ ගෙදර මගේ නෙමෙයි කියනවලු. අර රේල් පාර ගඟින් අර ගෙදරින් යනකොට කියනවලු අර තියෙන අපේ ගෙදර කියනවලු. දැන් මේ තාත්තට ලොකු ප්‍රශ්නයක්ලු. මේ පොඩි එකාට මොකද වුනේ කියලා. ඉතින් අහවලු. ඉතින් ඒ කොහොමද පුතා කියන්නේ? මේ ගෙදර මගේනේ. මම වැඩට ගිහින් ආව සුදු සාරිය ඇඳගෙන. එනකොට කෝච්චි හැපිලා මලානේ. ඊට පස්සේ දැන් මේ තාත්ත මේ ඉඳලා පස්සේ මේ කතන්දරේ කියන්නේ නැතුව ඒ ගෙදරට ගිහිල්ලා නිකන් වතකොත් අහලා පස්සේ බලනකොට ඇත්ත කතාව. ඒගොල්ලන්ගේ දරුවෙක් කියදන ඒ දරුවෝ ගෑනු දරුවෝ හවස වැඩ ඇරලා ඉද්දි කෝච්චි හැපිලා මෙයා මල. එයා තමයි ඉපදුනේ. ඉපදලා දැන් ඉන්නවා. දැන් ඉතින් ඒ කිව්වට දෙයිකොල දෙන්නේ. ඊට පස්සේ තව සිද්ධියක් මම දැනගත්ත මේ බණ්ඩාර වෙලපැත්තේ සිද්ධියක් තිබුණා. ඒත් එහෙම ඒ දරුවා ඒ ජීවිත කතාව සිද්ධිය ඔක්කොම කියනවා. ඒ වාහනයකට යට වෙලා නැතිලා බලන කුඩා දරුවේ කාලේ වගේම හිත හොඳට තිබිච්ච කාලේ අකුසල ධර්මන් නොතිබිච්ච කාලේ ඉතින් එයාගේ මනුෂ්‍යයෙක් හැටියටම ජීවත් වෙන්න කුසල භූමි ශක්තියනොත් තියේදී අර මේ බාහිර උපක්‍රමක නැ හදිසි අනුතුරු තත්ත්වයක් නිසා මේ ගියා. ඉතින් මේ ගියාම තව මනුෂ්‍ය ආත්මෙට වීසා තියෙනවනේ. ආපහු ඒ කාලය තුල වාසය කරනවා. අයියා ඒ කාලේ ඊටු ටීවී වාදමන්. දැන් අපිත් ඊළඟට මනුෂ්‍යයෙක් හැටියට එන්නේ තව මනුෂ්‍යාත්මයට අවශ්‍ය කරන පුණ්‍ය බල ශක්තිය විතර තිබුණා. ආයි මනුෂ්‍යයෙක් හැටියට ගවාදමන් වෙනවා. නැත්නම් ඊට ඉහළ තලයක ඉන්නවා. ඒ නිසා මනුෂ්‍යත්වයේ බේර ගන්න ඕන, සුගතියට යන්න ඕන, ඊටත් ඉහළ නිවන් දකින්න ඕන. ගුණාංගයක් ධර්මයක් මේ ඔබට ලැබෙන්නේ මේ අතිස්වර දුර්ලභයි විහිළුවට කියන කතාවක්වත් බණකට කියන කතාවක්වත් කියන්න ඕන නිසා කියන කතාවක්වත් පොතේ තිබුණ නිසා කියන කතාවක්වත් නෙමේ. මේක අතිශය දුර්ලභයි. පැය එකහමාරක් විතර අර අතිශය කියන එක අදින්න ඕන. එහෙමද? සත් සතියක් ඇදලා අරක කියන්න ඕන. මොකද ඒ තරමට දුර්ලභයි. අතිශය දුර්ලභයි. ඒක තුන් මාසයක් විතර එක දිගට ඇද්දා කියලා හිතන්නකෝ. දැන් මොකද හිතෙන්නේ? එකක් තමයි අපි භාග්‍යවන්තයෝ කියලා තේරෙනවා. අනික තමයි අපි තවත් ධර්මයට සමීප විය යුතුයි. ධර්මයට සමීප ධර්මයේ තේරුම් ගත යුතුයි. අප්‍රමාදේන සම්පාදිත අප්‍රමාදීව ධර්ම අවබෝධය කරගන්න ජීවිතයේ තේරුම් ගන්න. ධර්මය කියන්නේ ආනන්ද හැමදුරන්ගේ බණ ඔස්සේ බලන්න තියෙන දෙයක් නෙමෙයි. ඔබේ හිත බලා ගන්න උදව්වක් විතරයි අපි කරන්නේ. ඒ නිසා ආනන්ද හැමදුරගේ බණේ කියලා කාටවත් බණින්නවත් මුකුත් කරන්නවත් විකෘති කරනවා කියන අයිතියක් නැහැ. ඔබේ සිතේ තියෙන සංවේදීතාවයන් නෙමෙයි නම් මේ කතා අන්දරේ අයින් කරලා දාන්න. එච්චරයි. එහෙම අයින් කරන්න බෑ කාටවත්. ඔබේ සංවේදීතාවයත් එක්කම මේ කතා කරන්න. එහෙම අයින් කරන්න බෑ. වෙන දෙයක් නෙමෙයි. හොඳයි. සම්බුදු සරණයි හැමදෙනාටම.